අගමැතිතුමාගෙන් අහන ප්‍රශ්නය මේ වෙන විට පවතින අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් විශාල ලෙස ඉහළ යාම, භාණ්ඩ හිඟය, ගෑස් හිඟය, ඛනිජ තෙල් හිඟය, විදුලිය කප්පාදුව වැනි හේතු නිසා ජන ජීවිත විශාල ලෙස අකර්මණ්‍ය වෙමින් තිබෙනවා. පාසල් යන දරුවාගේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියා දක්වා සියලු දෙනාගේ ජීවිතවලට මෙම තත්ත්වය බලපෑම් කරමින් තිබෙනවා. විශේෂයෙන් ඛනිජ තෙල් හිඟය තුළ පෙරහුම් මල් ආශ්‍රිතව 16කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ගැටුම්කාරී තත්ත්වයන් ගණනාවක් රටපුරා වාර්තා වුණා. පොදු ප්‍රවාහන සේවා බිඳවැටීම හේතුවෙන් පාසල් දරුවන්ට ඉතාම අනතුරුදායක ලෙස බස් රථවල ගමන් කිරීමට සිදුවී ඇති අතර පෞද්ගලික බස් රථයක පාපූර්ව කැඩියාම හේතුවෙන් පසුගියදා සිව් දෙනෙකුට තමන්ගේ දෙපා අහිමි වී තිබුණා. මෙසේ වෙමින් තිබෙන්නේ වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණෙද්දී මැතිවරණ ප්‍රකාශනයේ සතුටින් ජීවත් වන පවුලක් ජනතාවට ලබා දෙන බවට ප්‍රකාශ කර තිබූ තත්ත්වයක් තුළයි. කෙසේ වුවද ආණ්ඩුවේ අසමත්භාවයේ හමුවේ ජනතාව පත් වී සිටින අතිශය පීඩාකාරීත්වය බලවත් සමාජයේ පිපුරුමක් ඇතිකරවීමට තුඩු දෙන සුළුයි. මේ තත්ත්වය තුළ මතුවන පහත ගැටුවලට පිළිතුරු අගමැතිවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා. 1. බඩුමිල ඉහළ යාම හා අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඖෂධ හිඟය සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග කවරේද? මුදල් ගෙවා ඇති බවටත් ඒ අනුව පසුගිය ජූනි 23 හෝ 24 දින ශ්‍රී ලංකාවට ඉන්ධන නෞකාවක් පැමිණෙන බවටත් බලශක්ති අමාත්‍යවරයා විසින් ජනතාව නොමග යැවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පැහැදිලි කිරීම කුමක්ද? 3. ප්‍රමාණවත් තොග රට තුල පවතින පරිදි ඛනිජ තෙල් ආනයනය කිරීමට හා සංචිත කළමනාකරණය කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් වගකීම බාරගන්නේ කවුද? ඒ පිළිබඳව ගන්නා පියවර කුමක්ද? 4. ගෘහස්ථ ගෑස් හිඟය හා විදුලිය කප්පාදුවෙන් ආහාර පිස ගැනීමට නොහැකිව පීඩා විඳින පවුලට ලබා දෙන විසඳුම කුමක්ද? 5. පවතින තත්ත්වය තුළ බස් ගාස්තු ඉහළ යාම, ප්‍රවාහන අපහසුතා, පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ යාම, අධ්‍යයන කටයුතු වලට සිදුවන බාධා, ආපනශාලා වසා දැමීම, බේකරි නිෂ්පාදන මිල ගණන් දරාගත නොහැකි ලෙස ඉහළ යාම ආදී හේතුවෙන් පාසල් දරුවන්ට සිදුවන පීඩාකාරී තත්ත්වයට කඩිනම් විසඳුම් ලබා දෙන්නේද? 6. උද්ධමනයේ විශාල ලෙස ඉහළ යාම නිසා පීඩාවට පත් රජය හා පෞද්ගලිකංශයේ සේවකීන්ද ඇතුළු සමස්ත ජනතාවට ලබා දෙන සහන කවරේද? 7. ජනතාව පෙළමින් තිබෙන පීඩාකාරී තත්ත්වයට ආණ්ඩුවක් ලෙස ලබා දෙන කිටිකාලීන විසඳුම් යෝජනාවලිය කුමක්ද? බොහොම ස්තුතියි.
අගමැතිතුමා,
අප රට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදය පදනම් කරගෙන මෙන්ම යුක්‍රේන් යුද්ධය නිසා හටගත් ගෝලීය ආර්ථික අවපාතය හේතු කොටගෙන ඉතිහාසයේ කවදාවත් නොවූ ආකාරයෙන් උද්ධමනය ඉහළ ගිය බව ගරු මන්ත්‍රීතුමා දන්නවා. පසුගිය කාලයේ පැවති කොවිඩ් වසංගතය, පොහොර ප්‍රශ්නය නිසා හටගත් ආහාර අර්බුදය සහ රුපියලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරයේ අගය ඉහළ යාම මත රටට ආනයනය කරන භාණ්ඩ සඳහා අධික මිලක් ගෙවීමට සිදුවීම නිසා රට තුළ භාණ්ඩ මිල ඉහළ යාමක් සිදුවී ඇති බව අපි සියලු දෙනාම දන්නවා. මේ තත්ත්වය නිසා දිනුදු ජන කොටස් වලට දුෂ්කරතා රැසක් පවතින බව අපි දන්නවා. ඒ නිසා අලුත් අයවැයෙන් අපි තවත් මුදල් වෙන් කරන්නට යනවා සහනාධාර දීර ලබා දීමට. ඖෂධ හිඟයට බලපා ඇත්තේ රට තුළ ඇති ඩොලර් හිඟයයි. ඒත් අපගේ ඉල්ලීම පරිදි ජාත්‍යන්තර සංවිධාන මෙන් අපගේ මිත්‍ර රාජ්‍යයන් විසින්ද අපිට අවශ්‍ය ඩොලර් මිලියන 75ක පමණ අවශ්‍ය ඖෂධ සපයා දීමට මේ වන විටත් කැමැත්ත ප්‍රකාශ කළා තියෙනවා. තවත් ඩොලර් මිලියන 31ක් පමණ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ දේවල් වෙනුවෙන්ුත් ආධාර ලැබමින් තියෙනවා. මෙහිදී ලෝක බැංකුව මගින් ඩොලර් මිලියන 73ක්ද, ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 66ක්ද, ඉන්දියානු ණය ආධාර ක්‍රමයටදී ඩොලර් මිලියන 200ක්ද, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව මගින් ඩොලර් මිලියන් 100ක්ද ලෙස ඖෂධ සඳහා වන ණය ආධාර ලැබීමට නියමිතයි. මේ අනුව දැනට යම් මට්ටමකින් පවතින ඖෂධ හිඟය ඉදිරි මාස දෙක තුළදී මගහැරින් යන බවට විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම 2023 වර්ෂයේ අවසාන වන තෙක් ඖෂධ ලබා ගැනීමට මේ වන විටත් පැවැතුම් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. දෙවනි කාරණේ තියෙන්නේ මේ විශේෂයෙන්ම අර තෙල් නැව ගැන. ඒ මම කැමති අපේ ඇමතිතුමාට ඒකට පිළිතුරු දෙන්න, ඊට පස්සේ මම අනෙක් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.
ලලිත් වර්ණකුමාර මැතිතුමා.
ගරු කථානායකතුමනි,
දෙවැනි ප්‍රශ්නයට පිළිතුරු 2021 වර්ෂයේ තුන්වන කාර්තුව දක්වා රටේ ඉන්ධන අවශ්‍යතාවය පිළිගත් ප්‍රසම්පාදන මාර්ගපොදේශක අනුගමනය කරමින් සම්පාදනය කර තිබිනි. නමුත් රට තුළ විදේශ විනිමය අර්බුදය පැන නැගීමත් සමග ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කරන ආයතන විසින් රටේ ණය ගෙවීමේ හැකියාව පහළ ශ්‍රේණිවල ශ්‍රේණිගත කිරීමෙන්ද දින 90ක් සහ දින 180ක් දක්වා වූ දීර්ඝ කාලයකට ණය පදනම් මත ඉන්ධන සැපයූ සැපයුම්කරුවන් තෙල් නැවගත කිරීමට පෙර ගෙවීම් ප්‍රීපේමන්ට් හා තෙල් ගොඩබෑමේ අවස්ථාවේදී ගෙවීම් කිරීම ඇට්සයිට් පේමන්ට් ආදී කොන්දේසි ඉදිරිපත් කරමින් ඉන්ධන සැපීමට මිල ගණන් ඉදිරිපත් කළද වර්තමානයේ මේ තත්ත්වය තවත් උග්‍ර තත්ත්වයට පත්ව ඇත. එනම් ලංකා ඛනිත් තෙල් සංස්ථාවේ ගිණුම් පවත්වාගෙන යනු ලබන දේශීය බැංකු විසින් නිකුත් කරනු ලබන ණයබරලිපි සැපයුම්කරුවන්ගෙන් බැංකු විසින් නොගන්නා තත්ත්වයකට පත්වී ඇත. මේට විකල්පයක් ලෙස සැපයුම්කරු විසින්ම විදේශ බැංකු හරහා ණයබරලිපි තහවුරු කර ගැනීම සිදුකර ඉන්ධන සැපීමට ඇති හැකියාව පරීක්ෂා කරනු ලැබීය. නමුත් මෙම ක්‍රමයේද අසාර්ථක නොවිය. එනම් ලංකා ඛනිත් තෙල් නීතිගත සංස්ථාව ගිණුම් පවත්වාගෙන යනු ලබන බැංකු විසින් නිකුත් කරනු ලබන ණයබර ලිපි සඳහා අවශ්‍ය අරමුදල් කල්ැතුව එම බැංකුවේ තැන්පත් කළද එසේ විවෘත කරනු ලැබූ ණයබර ලිපි තහවුරු කිරීමට විදේශ බැංකු ඉදිරිපත් නොවීමයි. මෙම ගැටලු සහගත තත්ත්වයේ හේතු කොටගෙන අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සැපීම විශාල අභියෝගයක් බවට පත් වී ඇත. මෙවැනි තත්ත්වයක් මැදේ වුවද ලේසහෙඩ් නැමැති සමාගමකින් ලැබුණු නොකැමඳු යෝජනාවක් අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය මත පෙට්‍රල් 92 ඉන්ධන නෞකාවක් ආනයනය කිරීම සඳහා ඇනුම් කර ලැබීය. සමාගම 2022/6/22 දින හෝ ඊට ආසන්න දිනකදී එම ඉන්ධන තොගය ලබා දීමට එකඟ වූ බැවින් ඒ සඳහා ගෙවීම් කිරීම සඳහා ලංකා ඛනිත් තෙල් නීතිගත සංස්ථාව විසින් ණයබර ලිපිය ඉහත ක්‍රමවේදයන් අනුගමනය කරමින් විවෘත කරනු ලැබූ නමුත් එම ඉන්ධන තොගය නියමිත දිනයන්හිදී නොපැමිණීම සම්බන්ධයෙන් කරුණු විමසීමට පිළිතුරු වශයෙන් පැහැදිලි කරනු ලැබූ ඉහත අයුරින් නිකුත් කළ ණයබර ලිපි පිළිගැනීම සඳහා කිසිදු විදේශ බැංකුවක් කැමැත්ත පළ නොකිරීම හේතුවෙන් සැපයුම්කරුට ණයබර ලිපිය මත සැපයුම් කිරීමෙන් අනතුරුව මුදල් ලැබෙන බවට සහතිකයක් නොමැතිව ඉන්ධන සැපයා පිටත්ව වීමේ වරායෙන් නෞකාව දියත් කිරීමට නොහැකි වූ බවයි. ඒ අනුව එම තෙල් තොග ලබා ගැනීම සඳහා නිකුත් කරන ලද ණයබර ලිපි අවලංගු කිරීමට කටයුතු කරනු ලැබීය. ප්‍රශ්න අංක 3ට ලංකා ඛනිත් තෙල් නීතිගත සංස්ථාව 2021 වර්ෂයේ තුන්වන කාර්තුව තෙක්ම ප්‍රමාණවත් ඉන්ධන තොග ගබඩා කර ගනිමින් රටේ ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීමට හැකිවිය. නමුත් රටේ විදේශ සංචිත හීනවීම සමග ඇති වූ විදේශ විනිමය අර්බුදය ණය පදනම් මත ඉන්ධන සැපයූ සැපයුම්කරුවන් ඉන්ධන සැපීම සඳහා කොන්දේසි පැනවීම හා ඒ අනුව ඉන්ධන සඳහා ගෙවීම් පිළිබඳව එකඟතා එනම් ඉන්ධන ගොඩබෑමේ අවස්ථාවේදී ඇට්සයිට් හෝ සහ පෙර ගෙවීම් ක්‍රම කොන්දේසි යටතේ මෙරට මුහුදු සීමාවට පැමිණි ඉන්ධන නෞකා සඳහා එකඟ වූ පරිදි ගෙවීම් කිරීමට නොහැකි වීම මත මෙරට මුහුදු සීමාව තුළ සති ගණන් නැංගුරලා තිබෙන තැබීමට සිදු වූ බැවින් ලියාපදිංචි හා මීට ප්‍රථම නොකඩවා ඉන්ධන සපයනු ලැබූ සමාගම් සාමාන්‍ය සැපයුම්කරුවන් විසින් ඉන්ධන ප්‍රසම්පාදනයෙන් සඳහා ලන්සු ඉදිරිපත් නොකිරීම ලංකා ඛනිත් තෙල් නීතිගත සංස්ථාව ගනුදෙනු කරන මෙරට බැංකු විසින් නිකුත් කරනු ලබන ණයබර ලිපි සැපයුම්කරුවන්ගේ රටෙහි බැංකුකරුවන් පිළි නොගැනීම සැපයුම්කරු විසින් විදේශ බැංකු ලබා මෙරට බැංකු පද්ධතිය විසින් නිකුත් කරනු ලබන ණයබර ලිපි තහවුරු කරගෙන මේ දක්වා ඉන්ධන සැපයුවද වර්තමානයේදී විදේශ බැංකුවේ සඳහා ඉදිරිපත් නොවීම විදේශ විනිමය අර්බුදයට පෙර මාසික අවශ්‍යතාවය සඳහා සමග ඇමරිකානු ඩොලර් මිලියන 300ක් 350ක් අතර වටිනාකමට ගෙන් වූ ලැබූ ඉන්ධන තොග වර්තමානයේ ඇමරිකානු ඩොලර් මිලියන 525ක් 585ක් දක්වා ඉහළ යාම රටේ පවත්නා විදේශ විනිමය හිඟය මත මහ බැංකු ඇතුළු බැංකු පද්ධතියේ තෙල් ප්‍රසම්පාදනය සඳහා විදේශ විනිමය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීම තිබීම යන කාරණා මෙරට පාරිභෝගිකයන්ට අවශ්‍ය ඉන්ධන විධිමත් පරිදි ආනයනය කිරීමට සහ සංචිත පවත්වා ගැනීමට බාධා ඇති අතර ඉන්ධන සැපයුම කෙරෙහි ඍජුවම බලපාන ලදී. මෙම කාරණා විදේශ විනිමය අර්බුදය සමග පැන නැගුණු ඍජු කාරණා වේ. මෙම තත්ත්වයේ ඉන්ධන සැපයුම්කරුවන් සොයා ගැනීමේ අපහසුතාවය ණයබර ලිපි විවෘත කර ගැනීමේ අපහසුතාවය ඩොලරේ අගය ශීඝ්‍රයෙන් ඉහළ යාමට හේතු වී ඇත. එමෙන් මෙම තත්ත්වයේ අඛණ්ඩව පවත්වා ගැනීමට හේතුවෙන් ඉන්ධන සැපයුමටත් ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වා ගැනීමටත් අභියෝගයක් වී ඇත. මෙම තත්ත්වය ඉන්ධන සංචිත කළමනාකරණයේ දුර්වලතාවයක් මත පැන නැගුණු තත්ත්වයක් නොවන අතර විදේශ විනිමය අර්බුදයක් සමග ඇති වූ තත්ත්වයකි. එබැවින් මෙම තත්ත්වයේ තනි ආයතනයට කළමනාකරණය කිරීමට හැකි තත්ත්වයක් නොවන අතර රටේ උද්ගත වී ඇති විදේශ විනිමය අර්බුදය පහව යාමත් සමග ඉන්ධන අර්බුදයද විසඳුණු ඇත. මෙම තත්ත්වයේ පිළියම් වශයෙන් ඉන්දන තනිනැව් තොග වශයෙන් මිලදී ගැනීමටත් නොකැදූ යෝජනා unsolicited proposal සලකා බැලීම සඳහා විදේශ රාජ්‍යයන් සමග සහ ඉන්දන ලබා ගැනීමේ හැකියාව සොයා බැලීම සඳහා සාකච්ඡා පවත්වනු පැවැත්වීමක් කරනු ලබයි. නමුත් එයද මෙම ගැටලු විසඳා ගැනීමට හැකි විසඳුමක් නොවන බව පසුගිය සති දෙකෙහි ඇති වූ තත්වයන් මත ප්‍රශ්නාර්ථයක් පැන නැගී ඇත. එනම් මෙම සැපයුම්කරුවන් පොරොන්දු වූ දිනට කලට වේලාවට ඉන්ධන සැපීමට මේ දක්වා සමත් වී නොමැත. මෙම සියලු කාරණා කෙරෙහි අවධානය යොමු කර විශ්වාසදායී ලෙස ඉන්ධන සපයන පාර්ශවයන් වෙතින් ඉන්ධන මිලදී ගැනීම හා ආනයනය කිරීම මගින් මෙම ගැටලුවට පිළියම් සෙවීමට අවශ්‍ය පියවර ගෙන ඇත. ගරු කථානායකතුමනි, මීට අමතරව විශේෂයෙන්ම මේ දිනවල අපි ඉන්ධන වෙනුවෙන් ඇනවුම් කරලා තිබෙනවා. මම කලින් කියපු ආකාරයට අපි විවිධ උපක්‍රම බැලුවා. විශේෂම නයවර ලිපි විවෘත කර ගැනීම, නයවර ලිපි වලට අවශ්‍ය සනාත කිරීම ලබා ගැනීමට නොහැකි වීම, විශේෂයෙන් අපේ ප්‍රසම්පාදන ක්‍රමයේ අපේ මූලික අංගයක් බවට පත් වෙලා තියෙන ටෙන්ඩර් ක්‍රමය, ටර්ම් ටෙන්ඩර් එක. ටර්ම් ටෙන්ඩර් එකට අපිට ලියාපදිංචි සැපයුම් කරුවන් තමයි ලන්සු තැබිය යුත්තේ මාසයකට හෝ මාස දෙකකට පෙර ඊළඟ මාසය සඳහා අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට. නමුත් පහුගිය මාස හතර කාලය තුළ කිසිම ටෙන්ඩර් එකකට කිසිම ලන්සුවක් තබලා නැහැ මේ සැපයුම් කරුවන් විසින්. ඒ නිසා තමයි ටර්ම් ටෙන්ඩර් එක වෙනුවට ඊට පස්සේ ස්පොට් ටෙන්ඩර් එක කියන එක, සිංගල් ටෙන්ඩර් එකක් කියන එකක් තනිතනි නැව් වෙනුවෙන් අපි පැවැත්තුවා. නමුත් තනි ටෙන්ඩර් වලටත් අඩුම තරමේ ස්පොට් ටෙන්ඩර් සඳහා කිසිම ලන්සුවක් පහුගිය කාලය තුළ අපිට ඉදිරිපත් වෙලා නැහැ සැපයුම් කරුවන්ගෙන්. විශේෂ මේ සැපයුම් කරුවන්ට ඩොලර් මිලියන 800කට වැඩි ප්‍රමාණයක් පහුගිය නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු කියන මාසවල මෙරටට ලබාගත් ඉන්ධන වෙනුවෙන් ඩොලර් මිලියන 800කට වැඩි ප්‍රමාණයක් ගෙවීමට තිබෙනවා ඒ ප්‍රධාන සැපයුම් කරුවන් 7 දෙනාට. ඒ නිසා ඔවුන් ටෙන්ඩර් වලට ඉදිරිපත් වෙන්නෙත් නැහැ, සිංගල් ටෙන්ඩර් වලට ඉදිරිපත් වෙන්නෙත් නැහැ. ඒ නිසා අපිට unsolicited proposals හැටියට ඉදිරිපත් වෙච්ච ඒවායින් තමයි අධ්‍යනයක් කරලා ඉවරලා මේ සඳහා තාක්ෂණික කමිටුවක් තියෙනවා. මේ සඳහා තියෙනවා වාණිජ අංශයක් තියෙනවා කණිත්තෙල් සංස්ථාවේ, මේක වරදව වටහාගෙන තියෙනවා. ඇමතිවරයත්, අග්‍රාමාත්‍යවරයත්, ජනාධිපතිවරයත්, කැබිනට් මණ්ඩලයත් තමයි මේ තෝරා ගැනීම ඉන්නේ කියලා. මේ සඳහා තාක්ෂණික නිලධාරි කණ්ඩායමක් ඉන්නේ. මේ සඳහා මහා භාණ්ඩාගාරයේ නියෝජිතෙක් ඉන්නෝ, මේ සඳහා බැංකු නියෝජනය කරන නියෝජිතෙක් ඉන්නෝ, කණිත්තෙල් සංස්ථාව නියෝජනය කරන තාක්ෂණික නිලධාරින් ඉන්නෝ, මේ සඳහා වෙනත් අමාත්‍යංශ දෙකක අමාත්‍යංශවල ලේකම්වරු ඉන්නෝ. මේ කණ්ඩායම තමයි ඇගැයීමට ලක් කරලිවෙලා අවසානයේදී කැබිනට් මණ්ඩලයේ විසින් අනුමත කරන කාර්යක සභාවේදී ඒ සම්මත කරන්නේ මේ රටට ඒ අවශ්‍ය තෙල් ආනයනය කිරීම සඳහා. දැන් බරපතල ගැටලුවක් මතුවලා තියෙනවා ගරු කථානායකතුමනි. මේ ක්‍රමවේදය හරහා අපි උත්සාහ කරා මේ තියෙන අපේ හිඟය පියව ගන්න. අපි පහුගිය දවස්වල අපි මේ රටට දැන්නුවා 10 වෙනිද ඉඳලා අඛණ්ඩව තෙල් ලබා දීම සඳහා සැපයුම් කරුවන් ඉදිරිපත් වෙලා ඉන්නවා කියලා. ඒ සැපයුම් කරුවන් ඉදිරිපත් වෙලා ඉන්නේදී මේ කාලයක් තිස්සේ මේ රටට ඉන්ධන සැපයුම් කරුවන්. එතන ඔවුන් මේ දවස්වල අපිට ඉදිරිපත් කරන මිල ගණන් ගත්තම අපි මිල ගණන් දෙකක් තුනක් ඉදිරිපත් කළ තියෙනවා නම් යම් සමාගමකින් ඒ සුදුසුම මිල ගණන් සහ තාක්ෂණික වශයෙන් ගැළපෙන දේ තමයි තෝරගන්නේ. දැන් ගරු කථානායකතුමනි, මම අහන්න කැමතියි මෙතන ඉන්න මන්ත්‍රීවරුන්ගෙනුත් විශේෂයෙන්ම අපිට මේ වන විට IOC සමාගමෙන් ලබා දීලා තියෙන පළවෙනි නෞකාව වෙන්නේ පෙට්‍රල් නෞකාව 22-23 කියන දවස් දෙක තුන. ඒක තමයි අපිට තහවුරු කරූප එකක් තියෙන්නේ. ඊට පෙර අපි යෝජනා කරපු නැව් වලින් අපි යෝජනා කරේ 10 වෙනිදා සහ 15 වෙනිදා අතර පෙට්‍රල් නෞකාවක් ගෙන්වා ගැනීම සඳහා අපිට යෝජනාවක් ඉදිරිපත් කරා මැලේසියානු අග්‍රාමාත්‍යවරයාගේ දකුණු ආසියානු කලාපයේ ඉන්න නියෝජිතයා පෙට්‍රෝනා සමාගමෙන්. නමුත් ඔවුන්ට තහවුරු කරගන්න බැරි වුණා මේ රටට පැමිණෙන දිනය. අනිත් එකම එක සැපයුම් කරුවෙක්ටවත් තාමත් අපිට ලබා දෙන්න බැරි වෙලා තියෙනවා 22ට පෙර තහවුරු කරපද පෙට්‍රල් නෞකාවක්. ඊයේ රාත්‍රියේ අපිට අපේ තියෙන ස්කැප් එකෙන් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරීන්ගේ කමිටුවෙන් අනුමැතියක් දුන්නා එක්තරා සමාගමකට 13 වෙනිදාට මේ රටට අවශ්‍ය ඉන්ධන ටික ගේන්න. නමුත් ගැටලුවක් තියෙනවා ගරු කථානායකතුමනි, වෙනදා අපි ගත්ත මිලට වැඩි මිදලකට තමයි ඔවුන් ඉදිරිපත් කළා තියෙන්නේ. අපිට දැන් ප්‍රශ්නයක් තියෙනවා, වෙනත් කිසිවෙක් ඉදිරිපත් වෙලත් නැහැ, වෙන යෝජනාවකුත් නැහැ, වෙන අපිට තහවුරු කරගත්ත එකකුත් නැහැ. ඉදිරිපත් වෙලා තියෙන එකම එකක් වෙනදා ගත්ත වැඩි මුදලකට අපිට යෝජනා කරලා තියෙන්නේ. ඒ නිසා ඒ මණ්ඩලය විසින් ඔවුන්ට අනුමැතිය දීලා තියෙනවා. හැබැයි දැන් ඒ සමාගම් විසින් දන්වලා තියෙනවා මෙරටේ ඉන්න දේශපාලන කණ්ඩායම් විවිධ විදියට අර්ථකථනය දක්වමින් මේකෙන් කොමිස් මුදල් ලැබෙනවා, මෙන්න මේ වැඩි මුදලකට ඉන්ධන ගන්න යනවා, ඉන්ධන ගන්න හැකියාව තියෙනවට කියන වැරදි සමාජ මතයක් ගොඩනගන්න උත්සාහ කරන නිසා ඒ සමාගම් පවා දැන් අපිට දන්වලා තියෙනවා අපේ මේ ඇනවුම් අපි ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ, ඒ සමාගම් වලටත් බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා කියලා. ඒ නිසා මම අහන්න කැමතියි මේ පාර්ලිමේන්තුවෙන් පළවෙනි දේ තමයි අපි ඉන්ධන සැපයුම් පවත්වාගෙන යෑම. යම් කිසි ක්‍රමවේදයේ වැරද්දක් තියෙනවා නම් කෝප් කමිටුව තියෙනවා, ගිණුම් කාරක සභාව තියෙනවා, ඒ ඕනම එකකට ගෙන්නලා මේ ඇනෝම් පිළිබඳව කටයුතු කරපු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන්න. මේ මේකට දේශපාලඥයන් සහභාගී වෙන්නේ නැහැ. මේ ඇනෝම් කිරීමේ ක්‍රියාවලියට ගෙනල්ලා මොකක් හරි වැරද්දක් තියෙනවා නම්, තෝරගත්ත එකේ වැරද්දක් තියෙනවා නම්, ඊට වැඩි අඩු මුදලකට තහවුරු කරපු කවුරු හරි ඉන්නවා නම්, ඒක ගන්නේ නැතුව වැඩි මුදලට කවුරු හරි ආන් තියෙනවා නම්, ඒකෙන් ඔබ ප්‍රශ්න කරන්න කෝප් කමිටුවේ. හැබැයි බාධා කරන්න යන්න එපා. මේ ක්‍රියාවලියට අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ ඉන්ධන අවශ්‍යතාවය පුරවන්න. ඔබතුමන් වහන්සේ ඇවිල්ලා කියනවා ඉන්ධන ටික දෙන්න කියලා. එනිසා මම අහන්න කැමතියි ඉන්ධන ටික අපි 13 වෙනිදා ගන්න නම් අපිට දීලා තියෙන මිල ගණන් 90 වෙනදට වැඩිය වැඩි මිල ගණන් වලට උන් ඉදිරිපත් කළා තියෙනවා. ඒ ඉදිරිපත් කළ තියෙන මිල ගණන් වලට අපි ගන්නවද? එහෙම නැතුව අපි ගන්නේ නැතුව 22 වෙනිදා වෙනකම් පෙට්‍රල් නැතුව අපි රටේ ඉන්නවද? නිසා මේ ප්‍රශ්නේ තියෙනවා. මම අධිකර ජනාධිපතිතුමාට කතා කරා, අග්‍රාමාත්‍යතුමාට කතා කරා. මට කිව්වේ අපිට ලැබිලා තියෙන මිල ගණන් 90 තියෙන්නේ එකම එක නෞකාවයි නම් තියෙන්නේ පෙට්‍රල් ලබා ගන්න කලින්ම ලැබෙන නෞකාව ගන්න කියන එක. ඒ නිසා මම ආයෙ බැලුවා 13 වෙනිදා ඉඳලා ඊළඟ 22 වෙනිදා වෙනක්වා එකම එක නෞකාවයි තියෙන්නේ සමාගමයි අපිට ඉදිරිපත් කළ තියෙන්නේ. වෙනත් කිසිම සමාගමක් අපිට තහවුරු කළා නැහැ. ඒ නිසා අපි අද දවසේ ඒ කැබිනට් අනුකාරක මණ්ඩලයෙන් ලැබිච්ච අනුමැතියත් එක්ක ඒ සමාගමට අවශ්‍ය පෙරගෙවීම කරනවා. අපි බලාපොරොත්තු වෙනවා 15 වෙනිදාට ඒ නෞකාව අපේ රටට ගන්න. ඔබතුමන්ලා කියනවා නම් නෑ ඒක ගන්න එපා වැඩි වියදම කියලා. එහෙනම් අපි ජනතාවට කියන්න ඕන 22 වෙනිදා හෝ 23 වෙනිදා IOC සමාගමෙන් ලැබෙන නැම තමයි අපි ගන්න ඕන කියලා. අපි IOC සමාගමෙන් නැවත ඉල්ලීමක් කරා පුළුවන් නම් 22 23 එක කලින් එවන්න කියලා. එහෙම කියන්නේ කියලා. ඔබතුමන්ලා කවුරු හරි ඉන්නවා නම් ඊට වැඩිය අඩු මුදලකට දෙන්න පුළුවන් එක්කෙනෙක් ගරු කතා නායකතුමනේ, කිසි ගැටලුවක් නැහැ. ඒ වෙනුවෙන් අපි ක්‍රියාත්මක කරන්න කැමති. කවුරු හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කෝප් කමිටුව හරි ගිනුම්කාර සභාවට හරි කොහේ හරි ගෙනල්ලා ආයතනට ගෙනල්ලා ප්‍රශ්න කරන්න කොහොමද මේවා තෝරගන්නේ කියන එක වැරදි මතයක් සමාජගත කරන්න නැතුව. තුන්වෙනි ප්‍රශ්න ගරු හතරවෙනි ප්‍රශ්න ගරු කතා නායකතුමනේ, දෛනික ගෘහස්ත විදුලි පරිභෝජනයේ විචලනය වන ආකාරය පිළිබඳව මනා අවබෝධයකින් යුතුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් පවත්වා ධාරිතාව පිරිමසා ගැනීම පිණිස විදුලි සැපයීම අවහිර කිරීම සිදු කරනු ලබයි. එහිදී උදෑසන ආහාර පිළියෙල කරනු ලබන කාල සීමාව තුළ විදුලි අවහිර කිරීමට කටයුතු නොකරන ලබන අතර පද්ධතිය වෙත උපරිම ඉල්ලුමක් ඇති කරනු ලබන පස්වරු 6 සහ පස්වරු 10 අතර කාල සීමාව තුළ මහජනතාව වෙත අවම බලපෑමක් වන පරිදි විදුලි අවහිර කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලබයි. මෙහිදී විදුලි සැපයීම අවහිර කරනු ලබන කාල වේලාවල් පිළිබඳව ජනතාව වෙත පූර්ව දැනුවත් කිරීම සිදු කරන අතර එමගින් ජනතාවට සිය දෛනික කටයුතු සැලසුම් සහගත යුතු කර ගැනීමට අවස්ථාවක් උදා වී ඇත. මම විජිත හේරත් මන්තුමන්ට අහනවා එකඟද නැද්ද අපි පෙට්‍රල් ගන්න එකට 13 හෝ මේ 15 වෙනිදාට පෙට්‍රල් ගන්න එක ගන්න එපා නම් ඔබතුමාලා කියන ගන්න එපා කියලා. එතන අපිට කියන්න පුළුවන් ජනතාවට 23 තමයි පෙට්‍රල් නෞකාවක් එන්නේ 13 14 15 කියන නෞකාව අපිට ගන්න බෑ කියලා. මම නිසා ඔබතුමාගෙන් කවුරුනික ඉල්ලනවා පිළිතුරක් දෙන්න ගන්න එපාද ගන්නද කියන එක.
හරි බොහොම ස්තුතියි. කියන්න කැමති කතානායකතුමනි 9 වෙනිදා අයි බලාපොරොත්තු වෙනවා ගෑස් ගේන නැව ලංකාවට එයි කියලා ඊළඟ දවසේ ඒවා බෙදා හරින්ට. ඇත්ත වශයෙන් මෙතනත් ප්‍රශ්නයක් තිබුණා. අපිට ගන්න තිබුණේ සාමාන්‍ය සමාගමෙන් අපි අරගන්න නැතුව අපි අරගත්තා විශේෂයෙන්ම ලිට්‍ර සමාගමෙන් මිල දීලා අරගෙන තිබුණා. තාය සයම් සමාගමේ අඩු මිලට ඒත් අපිට වුවමනා වුණ මාස 3කට ගෑස් ලබා දෙන්න බැරි වුණා. ඒක විශේෂයෙන් මේ ඔමාන් සමාගම ඔමානයෙන් තමයි අපි හැමදාම ගෙනත් දීලා තියෙන්නේ. සයමේ මම දන්න තරමට තාම ගෑස් සම් වෙලා නැහැ. වැඩිම ගෑස් තියෙන්නේ චීනේ නැත්තම් වියට්නාමේ ළඟ. එතන එන්නේ රුසියාවෙන් එන ගෑස් දාන එක. ඉතින් වැඩිපුර ගෙව්වා කියලා තමයි උනේ. ඒ අවස්ථාවේදී තීරණයක් ගත්තා අපේ මේ විශේෂයෙන්ම සමාගමෙන්ම අරගත්ත ටෙන්ඩර් මණ්ඩලයෙන් අනුමත කරපු නිසා මේක අරගත්තා. අරගත්ත නිසා අද 9 වෙනිදා තියෙනවා. ඒත් අපේ ජයසිරි ජයසේකර මහත්මයා කිව්ව හැටියට කල් දාන්න ගියා නම් තව සුමාන දෙකකට අපිට ගන්න බැරි වෙනවා. අන්න ඒකයි ඇත්ත. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මං කිව්වා කෝප් කොමිටියට ගිහින් බලන්න කියලා. මේවා හංගන්න වැඩක් නැහැ. ඒත් යම්කිසි මිලක් දීලා මේ රටේ ජනතාවට අපි ගෑස් කෙනක් දෙන්න ඕනේ. ඒ ගෑස් වල ජනතාව ගෙවයි. මෙතන කාටවත් හම්බ කරන්නවත් මේවා කරන්න වැඩක් නැහැ. හම්බ කරන එක ගැන කිව්වොත් මට අහන්න පුළුවන් සමහර අනික් අය කොහොමද හම්බ කරේ කියලා. එච්චරයි තියෙන්නේ. මෙතනත් මම මෙතුමට කිව්වා ප්‍රීමියම් එක ඕනනම් ඩොලර් 40 නෙමෙයි මේ නැවට මේ එක නැවට ඕනනම් බැරල් දෙකට 50ට හරි යන්න ගෙවන්න කියලා. අරගෙන ගියෙන්න. මොකද කිසි එක නැවක් නැහැ. ඉතින් මේ මෙතන බලන්නේ මේ මේ වෙන එක නවත්තන්න. අතන කෑ ගහනවා ගෑස් නැහැ කියලා. මෙතන ඇවිල්ලා මිනිස්සු බය කරනවා ගෑස් දෙන එකට. එතන කෑ ගහනවා පෙට්‍රල් නැහැ කියලා. මෙතන ඇවිල්ලා කියනවා මේ හොර කරනවා හම්බ කරනවා කියලා. ඉතින් කැමති එක්කෙනා ඇවිල්ලා කියන්න කොහොමද මේක කරන්න කියලා. විශේෂයෙන්ම අපි මොකද්ද මේ ගැන කරන්නේ? මතක තියාගන්න අපේ අපේ විශේෂයෙන්ම අපේ තෙල් සංස්ථාව අද බංකොලොත් අද ණය වෙලා තියෙන සැපයුම්කරුවන්ටයි ලංකා බැංකුවටයි මහජන බැංකුවට වැඩියෙන්ම කොටස් තියෙන මහජන බැංකුවට ඊ ලංකා බැංකුවට ඇත්ත වශයෙන් වාණිජ ආයතන යන මේ අයිතිය තියෙන්නේ මේ බැංකු දෙකට මේකෙන් අරගන්න බැරි වෙනවා අනික මම විශේෂයෙන් කියන්න කැමතියි මට තෙල් පිරවුම් කරුවන් ගණනාවක් මුණ ගැහුණා ඒගොල්ලෝ කියන්නේ අපේ ලොකුම ප්‍රශ්නේ තෙල් දුන්නත් අපේ බවුසර් ගියාම අපෙන් සල්ලි ඉල්ලනවා ඉතින් වැඩියෙන් සල්ලි දෙන එක්කෙනාටයි පළවෙනියෙන්ම බවුසර් දීලා තියෙන්නේ ඒකයි මේවැයි ආයතන ප්‍රතිව්‍යවගත කරන්න ඕන කියලා මං විතරක් නෙමෙයි හර්ෂඩිස්විලම ඇතුමත් කිව්වේ ඉතින් මේකට සජව එකඟ වෙන්න මොකද විපක්ෂ නායකතුමා කියනවා මේක අත්හරින්න වැඩක් නැහැ මේව ප්‍රතිව්‍යවගත කරන්න වැඩක් නැහැ සපුගස්කන්ධ කරන්න යන්න දෙන්නේ නැහැ කියලා සපුගස්කන්ධ නෙමෙයි ප්‍රශ්නේ මම සපුගස්කන්ධ දන්නවා මම මෙතන හිටපු එතනියු මන්ත්‍රීතුමා මෙතන තියෙන්නේ අපි කොහොමද අනාගතේ මේ රටට තෙල් ලබලා දෙන්නේ අනේ ඒ ටික තියෙන්නේ LIOC සමාගමාවත් විරුද්ධ වුණා. ඇත්ත වශයෙන්ම මේක ක්‍රියාත්මක කරන්න අද 500 they would have been about 500 600 sheds in the LIOC. ඉතින් මේ මොකක්වත් කරන්න බැද්ද? මෙතන කෑ ගහලා මේ දේශපාලනෙන් අපි ඈත් වෙන්න. මේ දේශපාලන අපි ඉර වෙලා ඉන්නවනම් මේක විසඳන්න බෑ. අපි මේකෙන් ඈත් වෙලා අපි හරියට මේ රට කොහොමද දියුණු කරන්න කියලා ප්‍රකාශයක් කියන්න. ඉතින් කවුරු හරි කියනවා නම් මේ ගෙව්වෙ මිල වැඩි කියලා කරුණාකරලා කොහොමද ඒ දිනේට අපි ගෑස් ලබා දෙන්න කියලා මාස 3කට කියනවා.
හරි බොහොම ස්තුතියි. ගරු ඇමතිතුමා මන්ත්‍රීතුමාලා ගගමැතිතුමාගෙන් ප්‍රශ්න අහන්න බෑනේ තවත්. දැන් ඇහුවනේ ප්‍රශ්නේ. ඒ එහෙදි උඹ කොහොමද උත්තර දෙන්නේ? කරුණ
අගමැතිතුමා කිව්වා මේ ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ස්ථාවරය තමයි ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතුයි. අපි එතනින් පැනලා යන්න සූදානම් නැහැ. නමුත් විපක්ෂ නායකවරයා කතා කරපු මේ රිෆයිනරි එක සම්බන්ධයෙන් අපිට වෙනම සාකච්ඡා කරන්න. ඒක ප්‍රතිවිරෝධගත කිරීමක් ගැන නෙමෙයි එතන තියෙන්නේ ගරුවක මැතුම. ඒ නිසා අපි මේක පටල ගන්න ඕනේ නැහනේ. ඒ නිසා අපි ඉන්නේ තැන අපි ඍජුව මෙතන ඉන්නවා. අපි එදත් හිටිය අදත් ඉන්නවා හෙටත් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අපේ ස්ථාවරයේ කිසිම වෙනසක් නැහැ අගමැතුම. We'll break the walls.
Okay.
එතකොට ලිට්‍රෝ සම්බන්ධයෙන් අපි කැඳෙව්වහම ගරු අගමැතිතුමා එතන ගැටලුවක් තියෙන බව එතන අපිට දැනුණා. මොකද 96ට ඉල්ලපුවාම ඒ කට්ටිය පස්සේ කියලා තියෙනවා 96ට අමතරව 112ට දෙන්න සූදානම් ඒ අවශ්‍ය ප්‍රමාණය කියලා. ඒගොල්ලෝ කිව්වා ප්‍රශ්නේ තිබුණේ SBLC එකක්. ඒ කියන්නේ ස්ටෑන්ඩ් බයි ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එකක් සම්බන්ධයෙන්. ඒක නැතුව ඒගොල්ලන්ට ගෑස් දෙන්න බෑ කියලා. හැබැයි ඊමේල් එකකින් දන්නලා තිබුණා SBLC එකක් නැත්තම් වෙන ක්‍රමවේද තියෙනවා කියලා. ඒක නෙගෝෂියේට් කරන්න කියලා. ඒක ඔබතුමාව දැනුවත් කරලා නැති බව තමයි ඊයේ මං හිතන්නේ අපේ ලිට්‍රෝ කෝප් එකේ මේ 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 එලියට ආවේ. ඒ නිසා කෝප් එකේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාත්මක වෙන්න යනවා. ගරු මරික මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙකට තමයි අපි ලිට්‍රෝ එක එදා කැඳෙවේ. තුන්වෙනි කාරණාව තමයි කාංචන ඇමතුමාගේ යෝජනාව හොඳයි. අපි මෙහෙම කරමු. අපිට මේ රටේ මිනිස්සුන්ගේ ගෑස් පෝලිම පෙට්‍රෝ පෝලිම තවදුරටත් වැඩි කරන්න කිසිම ඕනකමක් නැහැ. අපිටත් ඕනේ මිනිස්සුන්ට පෙට්‍රෝල් දෙන්න. අද මම ගණන් හැදුවා මේ නෙළුම් කුළුණ ගාව තියෙන පෙට්‍රල් ෂෙඩ් එකට කිලෝමීටර් 3මාරක් 4මාරක් අතර ප්‍රමාණයක් තිබ්බ පෙට්‍රෝල් පෝලිම. ඊයේ අපේ ඉස්කෝලේ අපිට වඩා අවුරුදු දෙකක් වැඩිමල් පුද්ගලෙක් බොරැල්ලේ පෙට්‍රෝල් ෂෙඩ් එකේ මැරිලා හිටියා. අගමැතිතුමා සමහරට දන්නවද අපේ ඉස්කෝලේ අපේ ආසනේ මේගොල්ලන්ගේ ආසනේ කියන්නේ හරි මේ yesterday he died in the car. I'll tell you the name, right? And මම කියන්නේ අපිට මේක තවදුරටත් prolong කරන්න ඕනේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි එහෙමනම් කෝප් එකට කැඳවමු. අපි චරිත හේරත් මේ සභාපතිතුමාට කියමු කෝප් එකට කැඳවන්න කියලා. කෝප් එකට කැඳවලා ඒ කියන්නේ ප්‍රියම්ටිව්ලි වි ලුක් ඇට් දිස් ප්‍රියම්ටිව්ලි. හැබැයි ඔබතුමාට එකක් කියන්න ඕනේ. ඔබතුමා දන්නවද දන්නේ ඊයේ ලෝක තෙල් වෙළඳ පොලේ තෙල් මිල 10%කට වඩා පල්ලෙහාට ආවා. හරි, ඒ කියන්නේ මේ 115ට තිබිච්ච තෙල් මිල බැරල් එක ඊයේ 99ට වඩා බැස්සා. හැබැයි ඊයේ රෑ ට්‍රේඩින් වල තව ඩොලර් 2ක් විතර වැඩි වෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් 10%කින් ඊයේ තෙල් මිල බැස්සා. එතකොට ඒ නිසා අපි කාගෙන් ගත්තත් ස්පොට් රේට් එකට ගන්නවා නම් එදා කලින් දීපු රේට් එක මොකද්ද? ඊට සාපේක්ෂව අවම වශයෙන් 10%ක්වත් අඩුවීමක් සිද්ධ වෙන්න ඕනේ. මොකද ලෝක තෙල් මිලේ අඩුවීමක් සිද්ධ වෙන නිසා. So it has to be somehow pegged to some sort of variable. And that variable is what we needs to be paid. But රුපියල් මිලියන 700ක් රුපියල් මිලියන 700ක් දෙන්න යනවා කියලා එක මේ කොමිෂන් හැටියට සහ ෆීස් හැටියට මේ එන තෙල් නැවකට මම දන්නේ අගමැතුමා ඒකේ සාධාරණත්වය කොච්චරද කියලා ඒක කෝප් එකට කතා කරොත් අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඔව් හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රශ්නේ අහන්න.
අරු කතානායකතුමනි, ස්ථාවර නියෝගවලට අනුව අගමැතිවරයාගෙන් මම ප්‍රශ්නේ කොටස් 7කින් ඇහුවා. 3-4 කොටස් වලට උත්තර දෙන්න තමයි විෂය භාර අමාත්‍යවරයාට දුන්නේ. ඉතුරු කොටස් වලට තාම අගමැතිතුමා උත්තර දුන්නේත් නැහැ. ඒ ප්‍රශ්නේ අවසන් වුණාට පස්සේ අතුරු ප්‍රශ්න දෙකක් අහන්න මට අයිතිය තියෙනවා. ඔබතුමා ඒක තාම ලබා දුන්නේ නැහැ. ඒ නිසා ක්‍රමවේදයට අනුව ප්‍රශ්න කරන්න අවස්ථාව හදලා දෙන්න. ඊට පස්සේ අනිකුත් ප්‍රශ්න වලට උත්තර දෙන්න අවස්ථාව දෙන්න. මම අවගත්තා ගහනවා ප්‍රශ්න ඉතුරු කොටස් වලට ඔබතුමා උත්තර දෙනවද? උද්දමනේ පාලනය කිරීමට ඔබතුමාලගේ වැඩ පිළිල මොකද්ද කියන්නේ? මේ අතුරු ප්‍රශ්න නෙමෙයි මේ.
ඇත්ත වශයෙන්ම මන්ත්‍රීතුමා, මේ මන්ත්‍රීතුමා ඊයේ මම මේ රටේ ආර්ථිකය ගැන ඇත්ත වශයෙන්ම විස්තර කරා. ඔබතුමා හිටියේ නැහැ මේ අවස්ථාවේදී. පාර්ලිමේන්තුවේ අපේ දලදේශීය නිෂ්පාදනය 2018 ඩොලර් බිලියන 93යි. අද අපි ඇවිල්ලා තියෙනවා ඩොලර් බිලියන 73ට. ඒත් අපි ඒ තියෙන්නේ සමහර විට අපි අන්ඔෆිෂල් රේට් එක ගන්නවා නම් ඩොලර් බිලියන 70ට අඩුවෙන් තියෙන්නේ. ඉතින් විශාල කුඩා වීමක් නැත ඇකිලීමක් තියෙනවා. මෙතන ඉඳන් ඉදිරියට යනකොට අපිට මේක හදාගෙන යන්න තියෙන්නේ. ඉතින් ඒ අනුව තමයි සහන දෙන්න පුළුවන් රජයේ සේවකයන්ට අනික් කණ්ඩායම් වලට හැම එකටම මේ අනුව. ඉතින් මේ මේ මේකට දැනට විකල්ප තියෙනවා නම් දෙන්න අපි ඒව සාකච්ඡා කරලා බලන්න. නැත්තම් මේ මේක මෙතෙන්ට විතරක් සීමා කරන්න එපා. විශේෂයෙන්ම පුළුවන් තරම් අපි පාසල් වලට උදව් කරනවා. අද පාසල් වල තියෙන අධ්‍යාපන තත්ත්වේ ඉගැන්වීමේ තත්ත්වය මේ 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 ගැන අපිට 100%ක් සෑහීමකටපත් වෙන්න බෑ. ඒත් මේක විතරයි දැන්ට තියෙන්නේ. අනික මේ විශේෂයෙන්ම පීඩාකාරී තත්ත්වයට අපි දෙන විසඳුම රුපියලේ ස්ථාවරභාවය ඇති කරන්න. ඩොලර් ලබා ගන්න. අන්න ඒ තැනට යන්නේ. ඒත් ඊට අමතරව අපේ ආදායම් වැඩි කරන්න ඔබතුමාගේ අදහස් තියෙනවා නම් ඒ අදහස් අනුව අපි ක්‍රියා කරන්න. විකල්පයක් නැතුව මේක අහන එකෙන් මට කියන්න විකල්පයක් දෙන්න. ඒ විකල්පය හරිද නැද්ද කියලා මම කියන්න. නෑ, මෙතුමට තියෙන තව දෙකක්.
ඒ අතුරු ප්‍රශ්න දෙකේ පළවෙනි අතුරු ප්‍රශ්නේ දැන් මෙතුමා කිව්වා විසඳුම් නැහැ කියලා. විසඳුම් තියෙනවා නම් දෙන්න කියලා. හැබැයි වගකීම් බාරගත්තේ විසඳුම් දෙන්නනේ. ඒ නිසා ඔබතුමාලගේ වගකීම තමයි විසඳුම් දෙන එක. දැන් ඉතාල පැහැදිලි මේ පාර්ලිමේන්තුවේ ඊයේ මනුෂ්‍ය නායකකාර ඇමතුමත් හරිම් ප්‍රනන්දු ඇමතුමත් මේ සභාව නොමගෙවමින් රටක් තොමගෙවමින් කිව්වා මේ මාසේ 9 වෙනිදා 11/10/11 වෙනකොට නැව් පහක් එනවා කියලා. ඩීසල් පෙට්‍රල් නැව් වෙනවා කියලා. දැන් විශේෂ බාර ඇමතුමා කිව්වා නෑ එහෙම එකක් නෑ. 13 වෙනිදා තමයි පළවෙනි එක ගැනවත් අපිට හිතන්න තියෙන්නේ. 23 වෙනිදා මගේ කතාවේ පස්සේ මගේ ප්‍රශ්නේ පස්සේ ඔබතුමා උත්තර දෙන්න. මගේ හරි නැව් නෑ කියලා. එතකොට 23 මේ මේ මේකෙන් හරි පැහැදිලි පොහොර නැවක් ගැන 6 වෙනිදා එනවා කිව්වා. ඒ කියන්නේ අද එන්න ඕනි කියලා කිව්වා. දැන් අද ඒක නෑ. ආයෙ 9 වෙනිදා කියලා කියනවා. තෙල් නැවක් ගැන දැන් කියනවා. හැබැයි ස්ථිර නෑ. කවද්ද එන්නේ කියලා ස්ථිර නෑ. ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් තමයි ඔය එන්නේ. ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් කියන දවස් දෙකම ආරයි. එක දවසකට සිලින්ඩර් ලක්ෂයකට අවශ්‍ය වෙන්නේ. මේ ගේන 3500ෙන්
අපේ රටේ තියෙන මේ මහා බරපතල ගෑස් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න බෑ. එතුමල්ල ඒකට ක්‍රමවේදයක් තවමත් හදලා නැහැ. ඔබතුමා කිව්වට ටෝකන් ක්‍රමේ නැහැ කියලා ඊයේ හවසත් වත්තල සෙඩ් වල ටෝකන් ක්‍රමයට තමයි පෝලිං ගස්සන්නේ. ඒක ආරක්ෂක අමාත්‍යාංශයෙන් ගන්න තීරණයක්, අපි ගත්ත තීරණයක් නෙමෙයි කිව්වට මහ පොළවේ තියෙන ටෝකන් ක්‍රමයේ තමයි. සෙඩ් පෝලිං වල මිනිස්සු ගහගන්නේ මේ ටෝකන් ප්‍රශ්නෙත් එක්ක. ඖෂධ ප්‍රශ්නය ගැන ඔබතුමල්ල කිව්වා ඔක්කොම ඇනුම් කරලා තියෙනවා කියලා. පැනඩෝල් සිරප් එක නැහැ. වෙන මහ ලොකු දේවල් නෙමෙයි. මේ පුංචි දරුවෙකුට අසනීපයක් වුණාම උණට හිඹිරිසාවට දෙන්න පැනඩෝල් සිරප් එක නැහැ. ඒ අවශ්‍යතාවයත් සම්පූර්ණ කෙරෙලා නැහැ. ඒ නිසා ඔබතුමාලගේ වැඩපිළිවෙලේ පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. 23 වෙනිදා මේ නෞකාව ගෙන්වීම පිළිබඳව මහජන බැංකුවෙන් LC එක ඕපන් කරලා අදාළ රටේ ඒ බැංකුවෙන් අනුමත කිරීමකින් තොරව ඔබතුමා කොහොමද කිව්වේ රටට 23 වෙනිදා නැව එනවා කියලා? 23 වෙනිදා එන්නේ නැහැ කිව්වන් පස්සේ ඔබතුමා කියනවා නැහැ හෙට එනවා කියලා. එතකොට ඒ අනුමැතිය පිළිබඳ තොරතුරු දත්ත නැතුව ඔබතුමා රටට ජනතාවට කිව්වේ සම්පූර්ණ බොරුවක් නේ, අසත්‍යක් නේ. ඒතර අද 13 වෙනිදා එන නැවක් ගැන කියන එක කොහොමද මේ රටේ ජනතාව පිළිගන්නේ? ඒ නිසා ඒ විශ්වාසය බිඳවැටලා තියෙන්නේ. ඒ නිසා තමයි මම මේ ප්‍රශ්නේ නිශ්චිතවම අහලා තියෙන අතුරු ප්‍රශ්නයක් විදිහට 23 24 එනවා කියපු නැව පිළිබඳව රට නොමග යන සුළු ප්‍රකාශයක් කිරීම පිළිබඳව වහාම පරීක්ෂණයක් කරලා ඒ වැරද්ද කරපු අයට අදාළව ගන්න ක්‍රියාමාර්ගය කවරේද කියලා මම ඉතා පැහැදිලිව මෙතන අහන්නේ.
ඔබතුමා ගන්නවද නැද්ද? නෑ ගන්නවද නැද්ද කියන්නේ. එතකොට ගත්තාම පිළිතුරක් දෙනවා, මේ විසඳුම දෙනවා කියෝ. ඉතින් ඊයේ 70 වසෙම අනුර කුමාර දිසානායක මන්තුමා ගන්න නෑ කිව්වා. ඔබතුමා ගන්නවා කිව්වා. ඉතින් මේ දෙක එකක් කියන්න. හරිද? මට තියෙන බලය ඔබතුමා මට පිළිතුරු දෙන්නේ. ඔබතුමා මට ඕන තරම් බයින්න, ඒත් මට අර පිළිතුරු දෙන්න. මං ඕනනම් පෑ භාගයක් දෙන්නම් මට බයින්න. ඊට පස්සේ වාක්‍ය දෙකකින් මට පිළිතුරු දෙන්න.
අද කිව්තු විදිහට උත්තර දෙන්න. මිස්ටර් බීන්ගේ තත්ත්වය හොඳයි. ඔබතුමා විපක්ෂේ මෙන්න මේ කුටි වාඩි වෙලා ඉන්නේ. ඔබතුමා දැන් මිස්ටර් බීන් වෙන්න එපා. ඔබතුමා රටේ ගරු කටයුතු අගමැතිවරයා. ඒ නිසා මම අහන්නේ මේ රටේ ජනතාවගේ දැවෙන මහාරාන්තික ප්‍රශ්නයක්. මේ තෙල් සිදුවද ප්‍රශ්නෙට ඔබතුමාගේ විසඳුම මොකද්ද? මේ එනවා කියන නැව නිශ්චිත වෙ 9 වෙනිදා එනවද? ඩීසල් පෙට්‍රල් ටික ඔයි කියන විදිහට ජනතාවට දෙනවද නැද්ද? ඒක කරනවද නැද්ද කියන උත්තර දෙන්න නිකන් වටේ වැල් බයිලා කියවන්න
නැතු. පිළිතුරු දුන්නා. ඊට අමතරව මට කියන්න තියෙන්නේ 70 වසෙම ඊයේ වෙළඳ පොලේ පෙට්‍රල් මිල අඩු වුණා බැරල් එකට 99 එකට. ඒත් මෙතනදී අර ගන්නකොට ලංකාවට ගන්න බෑ ඒ මිලට. ඒ මිලට ගන්න පුළුවන් නම් හොඳයි. මම කිව්වා ප්‍රීමියම් එකක් ගෙවන්න, ප්‍රීමියයක් ගෙනල්ලා පෙට්‍රල් ගෙනත් දෙන්න. මේ රට ප්‍රීමියම් එකක් හරි ගෙවලා මිනිස්සු කියන්නේ 35ක් හරි 40ක් ගෙවන්න. අනික ලංකාවේ අපි මිල අපේ 70 වසෙම තෙල් සංස්ථාව බිල් ගෙවලා නැහැ. බංකොලොත් වෙලා තියෙන බංකොලොත් වෙන එකට දෙන්නේ මේ බංකොලොත් නොවුන තෙල් සංස්ථාව හැටියට. තවත් මිල වැඩි වෙනවා. ඒ ප්‍රීමියම් එක ඔතනින්ගොත් වැඩි වෙනවා. තුන්වෙනිව තෙල් සමාගම් වලට අපි චිත්තියලා තියෙන්නේ 70 වසෙම. දැන් බැංකු වලින් අද අපිට සිදු වුණා මේ රටේ අපනායන සංගමෙන් දැන් මුදල් ඉල්ල ගන්න තෙල් ගේන්න. දැන් වෙන් කළා අපි ඩොලර් දෙන අයට වෙන විදියකට තෙල් දෙනවා, ඩොලර් නැති අයට තව විදියකට දෙනවා. හරි අමාරුවක් තියෙන දී not the normal market. I accept in a normal market we have to do this. But this is a special market where you are bankrupt, people are not willing to deal with you. You have only two of your normal suppliers who are coming. So the prices have to vary. But if the price variance has to be looked at the COOP, I have no problem at all. But do make a me samanya mudal thiyena samagamakui IOC එකයි මේකයි එකට සීමාව කරන්න එපා. ඒ ඒ කරුණ දිහා බලලා look at in the circumstances what is the minimum we can get and what is the premium. ඒක බලලා තීන්දුව කරන්න. කෝප් එකට යන එකට කිසිම විරුද්ධත්වයක්
නැහැ. ඔව් එමෙතුමා උත්තර දෙන්න.
අරු කතානායකතුමනි විජිත හේරත් මෙතුමා මතු කරපු ප්‍රශ්න කීපයක් සහ සමාජගත කරන්න උත්සාහ කරනවා වැරදි මතයක්. පළවෙනි දේ තමයි ගරු කතානායකතුමනි 22 23 නෞකාවක් එන බවට ප්‍රකාශයක් කරේ විශේෂයෙන්ම අපි අවශ්‍ය මුදල් සම්පාදනය කරගෙන සම්පූර්ණ මුදල අපි තැන්පත් කරන්න එකඟ වුණා නයවර ලිපියක් මාර්ගයෙන් මහජන බැංකුවේ. මහජන බැංකුවේ ණයවර ලිපියක් මාගින් අපි ඒක තහවුරු කරාට පස්සේ තැන්පත් කිරීම සඳහා ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුව තමයි ඒක තහවුරු කිරීමේ බැංකුව හැටියට ඉදිරිපත් වෙලා තිබුණේ යුරෝපේ. නමුත් ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුව ඒක ප්‍රතික්ෂේප කරා. දෙවනුවට අපි ගියා ඉන්දියානු බැංකුවක්. මට මතක නැහැ බැංකුවේ නම මොකක්ද කියන එක. ඉන්දියානු බැංකුවක් කරහා තමයි දෙවනුවට ඒක තහවුරු කර ගැනීමට ඉදිරිපත් වුණේ. නමුත් ඒ දෙවනි බැංකුවත් ඒක ප්‍රතික්ෂේප කරා. තුන්වෙනුව ඔවුන්ගේ සමාගමක තියෙන මූල්‍ය සමාගමකින් සිංගප්පූරුව හරහා LC එක කන්ෆර්ම් කරගන්න සම්මත කර ගැනීම සඳහා එක්සෙප්ට් කර ගැනීම සඳහා උත්සාහ කරා. ඒක ක්‍රියාත්මක වුණා. ක්‍රියාත්මක වුණාට පස්සේ තමයි මම ඇවිල්ලා කිව්වේ 22 හෝ 23 මේ නෞකාව පැමිණෙන්න නියමිතලා තියනවා කියලා. නමුත් අවාසනාවට ඒක පිළි අරගෙන පැය 24ක් යනකොට මහජන බැංකුව සහ ලංකා බැංකුව ශ්‍රේණිගත කිරීම වලින් තවත් පහත හෙළුවා. බ්‍රහස්පතිවරයා දවසේ ඒ පහල හෙළුවට පස්සේ ඒ මූල්‍ය සමාගම කිව්වා ෆිච් රේටින්ග්ස් වලින් මේක තව රවුන්ඩ් රේට් කරලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ බැංකු දෙකේ ණයවර ලිපි පිළිගන්න බෑ කියන එක. ඊට පස්සේ තමයි ඔවුන් ඉල්ලීමක් කරේ සම්පූර්ණ මුදල ඇඩ්වාන්ස් පේමන්ට් එකකට දෙන්න කියලා. නමුත් අපි තීන්දුවක් ගත්ත පළවෙනි වතාවට කටයුතු කරන සමාගමක් නිසා අපිට අඩුමතරමේ ප්‍රමිතිය පිළිබඳව අධ්‍යයනයක් කරන්නේ නැතුව ඒ නෞකාව අපේ මුහුද සීමාවට ඇතුළත් වෙන්නේ නැතුව අපිට මේ පෙරගැමීම කරන්න බෑ කියන එක. ඒ පෙරගැමීම කරා නම් ඔබතුමාල්ලම තමයි නැගිටලා කියන්නේ මෙන්න මේ පෙරගැමීමක් කරලා තියෙනවා කවදාක්වත් දන්නේ නැති සමාගමකට පෙට්‍රල් ටිකවත් ඩීසල් ටිකවත් ක්වොලිටි ටෙස්ට් කරන්නේ නැතුව කියලා. ඒ නිසා තමයි අපි මේ තීන්දුව ගත්ත ජනාධිපතිතුමාට තගමැතිතුමාට මම කතා කරලා ප්‍රශ්නයක් තියෙයි. හැබැයි අපිට මේක කරන්න බෑ කියන එක. ඒ අනුව තමයි 22 23 එනවා කියන එක කිව්වේ. ඊට පස්සේ ඒක වෙන්නේ නැහැ කියලා කිව්වෙත් ඔවුන් ප්‍රතික්ෂේප කරාට පස්සේ. ඊළඟ කරුණාගරු කතානායකතුමනි හරෙන් ප්‍රනාන්දු මැතිතුමා කිව්වේ 10 වෙනිදා ඉඳලා අඛණ්ඩව තෙල්ලපාදීම සඳහා ඔබතුමා හිතනවා නම් 10 වෙනිදම නැව් පහක් එනවා කියලා. එහෙම නෙවෙයි කිව්වේ. අපේ වරායට එහෙම නැව් පහක් එක සැරේ ගේන්නත් බෑ. අපේ කොළොන්නාව සපුගස්කන්ද මුතුරාජවෙල කියන මේ පර්යන්ත වලට ගේන්න පුළුවන් සීමාවකුත් තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අපිට කිව්වේ 8 වෙනිදා හෝ 9 වෙනිදා තමයි පළවෙනි ඩීසල් නෞකාව. ඒතරයි බලාපොරොත්තු වෙනවා 10 වෙනිදා ඉඳලා. 10 වෙනිදා ඩීසල් නෞකාවකුත් ඒ වගේම අපි ගෙවීම් කළා තියෙනවා 15 වෙනිදා සහ 17 වෙනිදා අතර තවත් ඩීසල් නෞකාවකට IOC සමාගමේ ඒ නෞකාවටත් පෙර ගෙවීමක් කරලා තියෙනවා කොටසක් මුදල්. ඊළඟට 22 23 පෙට්‍රල් නෞකාවකට ගල තියෙනවා. මම කලින් කිව්වේ ඊට පෙර ගන්න තියෙන පෙට්‍රල් නෞකාව තමයි ගන්න ඕන නම් අපි 13 වෙනිදා ගන්න ඕන කියන එක. ඒ නිසා තමයි ඔබතුමාලා ඒකට බාධාවක් කරන්නේ නැත්නම් ඒකටත් අද අපි ගෙවීම කරන්න පුළුවන් කොටසක් ඩොලර් මිලියන 26ක් මහ බැංකුව සූදානම් වෙලා ඉන්නෝ. ඒ සමාගමන පෙර ගෙවීමක් කරන්න පුළුවන්. එහෙම වුණොත් අපිට 13යි 15 අතර පෙට්‍රල් නෞකාවක් ගෙන්න පුළුවන්. හරෙන් ප්‍රාන්දමත්තුමා කියපේ කිසි වැරද්දක් නැහැ. බොරතල් නෞකාව 15 වෙනිදා එන්න නියමිතලා තියෙනවා. දැවිතෙල් නෞකාව 10 11 එන්න නියමිත වෙලා තිබෙනවා. ඊළඟ බොරතල් නෞකාවත් අගෝස්තු මාසේ 12 වෙනිදාට අපි ටර්ම් ටෙන්ඩර් එක දීලා
තියෙනවා. ඔව්. මොකද ඔබතුමා වීදි ප්‍රශ්නේ මොකද? දැන් ඔබතුමා ප්‍රශ්න දෙක අහුවනේ.
ඒකෙන් පස්සේ ඉන්නේ
නේද? ඔව්. ගරු කතානායකතුමනි මේ නෞකාව විස්තර එන්න තිබිච්ච නෞකාව ඩෙස්ටිනේෂන් එක දාලා තිබුණෙත් ඉන්දියාවේ ක්‍රිෂ්ණපට්නම් වලට. ඒක නොදැන හිටියද කියන එක මම දන්නේ නැහැ. ඒක තුමන් තමයි හොයලා බලන්න ඕනි. කොහොම වුණත් ඒ නැව නිශ්චිත දිනේ ආවේ නැහැ. එතකොට LC අපි ඕපන් කරලා තිබුණාට අනුමත කරලා නැහැ කියලා එතුමා පිළිගත්තා. එතකොට එතන වැරද්දක් වෙලා තියෙනවා. ඒක දැන් පැහැදිලිනේ. එතකොට කවුරු හරි තොරතුරු හරි ආකාරව අනුමත කරගන්න කලින් ඒක ස්ථිර කරගන්න කලින් ඒක ප්‍රකාශ කිරීම බරපතල වැරද්දක්. ඉතින් ඒ වැරද්ද අපව කරන්න එපා. දැන් 9 වෙනිදා පොහොර නැවත් එහෙමයි. 9 වෙනිදා නැව ගැන කතාවත් එහෙමයි. ඉතින් ඒක මොනවා කරන්නද? ඔක තමයි තත්ත්වේ. දැන් ප්‍රශ්නේ කරු කතානායකතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව මා දැන් වහලා තියෙනවා. අපිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවට බොරතෙල් ලබා ගැනීම ප්‍රමුඛතාවයේදීලා වැඩ කරනවා නම් ඇත්තටම අපේ තෙල් අවශ්‍යතාවයේ විශාල පංගුවක් පියව ගන්න පුළුවන්. ඒක ඔබතුමල්ලත් දන්නවා. සාමාන්‍ය මෙට්‍රික් ටොන් 5200ක ධාරිතාවකින් දෛනිකව වැඩ කරොත් දවස් 15ක් එක දිගට එක නැවකින් අපිට සපුගස්කන්ද දුවන්න පුළුවන්. එහෙම වුණොත් 92 ඔක්ටේන් ලීටර් 714,000ක් නිපදවන්න පුළුවන්. ඩීසල් 1,860,000ක් නිපදවන්න පුළුවන් දෛනිකව. අද මේ තියෙන ලොකුම අවශ්‍යතාවයේ භූමිතල් අවශ්‍යතාවයේ ලීටර් 13,00,000ක් නිපදවන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ගුවන් යානා ජෙට් A1 ඉන්ධනය දවසකට ලීටර් 14,00,000ක් අපි නිපදවන්න පුළුවන්. අපි ඒවා සපෙව්වම එයාපෝර්ට් එකට ගුවන් යානා වලට ඩොලරයක් එක ලීටරයකින් තිබ්බත් දවසකට ඩොලර 114,000ක් උපයන්න පුළුවන්. එහෙම තියෙද්දි ඔබතුමාලා ඒකට ප්‍රමුඛතාවය දෙන්නේ නැහැ. අද ඒක වහලා දාලා තියෙනවා. ඔබතුමාලා කැබිනට් පේපර් එක දාලා තියෙනවා දවසකට මෙට්‍රික් ටොන් එකයි 1.2 මිලියන් අවශ්‍යතාවයක් තියෙනවා ගුවන් යානා සඳහා. ඒකවත් අපිට සපය ගන්න බැහැ. ඒ නිසා ඒක පෞද්ගලික අංශයේ තටාකංගන පවත්වගෙන යන අයට පවරන්න යෝජනා කරනවා, අනුමත කරනවා කියලා. ඉතින් මම ඔබතුමාගෙන් නිතර ප්‍රශ්න කරන්නේ, අපි අපේ රටේ ඉන්ධන සුරක්ෂිතතාවය පිළිබඳව මීට වඩා ගැඹුරින් හිතලා බලනවා නම්, අවධානය යොමු කරනවා නම්, සාමාන්‍ය තෙල් ගෙන්වනවට වඩා ප්‍රමුඛතාවය දීලා බොරතෙල් ගෙන්වලා සපුගස්කන්ධ තෙල් පිරිපහදුව ක්‍රියාත්මක තත්ත්වයට පත් කරන එක අපේ රටේ භූමි තෙල් අවශ්‍යතාවය, ඩීසල් අවශ්‍යතාවය, පෙට්‍රල් අවශ්‍යතාවය සහ ඩොලර් හොයන්න පුළුවන් ෆර්නස් ඔයිල් ඔක්කොම හදන්න පුළුවන්. ඊටත් අමතරව ගුවන් යානාවලට අපි ඒන්දර ටික විකුණලා දවසකට ඩොලර් ලක්ෂ 14ක් උපයන්නත් පුළුවන්, ඩොලර් අර්බුදයටත් උත්තරයක් හොයාගන්න පුළුවන්. ඇයි ඒකට ප්‍රමුඛතාවය දීලා වහාම මුළු රජයේම කැබිනට් මණ්ඩලයේම ඒකට විශේෂ අවධානය යොමු කරලා මේ තියෙන බර සපුගස්කන්ධ තෙල් පිරිපහදුව වහාම ක්‍රියාත්මක කරවන්න යොදවන්නේ නැත්තේ? බොරතෙල් ගෙන්වීම පිළිබඳ ප්‍රශ්නයට ඇයි ප්‍රමුඛතාවය දෙන්නේ නැත්තේ?
ගරු කතානායකතුමනි, නැවත වතාවක් එතුමා මගේ පිළිතුරත් අහගෙන මෙතන ආයේ නැවත වතාවක් බොරුවක් කිව්වා. මේ එල්සී එක ප්‍රතික්ෂේප වුණක දැනගෙන 22-23 නෞකාවක් එනවා කියලා කිව්වා කියලා. මම එතුමාට පැහැදිලිව කිව්වා සිංගප්පූරු බැංකුවෙන් ඒ එල්සී එක ණයවර ලිපිය පිළිගත්තට කියලා කිව්වට පස්සේ තමයි අපි දැනුවත් කිරීම කරේ 22-23 නෞකාව එනවා කියලා. ඊට පස්සේ දවස තමයි බැංකු ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රේණිගත කිරීම් පහතර වැටුණා කියලා මූල්‍ය සමාගමෙන් කිව්වේ ඒක කරන්න වෙන්නේ නැහැ කියන එක. ඒ නිසා එතුමා නැවත වතාවක් මං කියන දේ අහගෙන ඉඳලා තායේ බොරුවක් සමාජගත කරන්න උත්සාහ කරනවා. සපුගස්කන්ධ පිරිපහදුව වැසීමේ කිසිම අරමුණක් අපිට නැහැ. පහුගිය කාලෙත් අපි සපුගස්කන්ධ පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් ටික ගෙනාවම ඔබතුමාලගේම දේශපාලන පක්ෂයේ කණ්ඩායම තමයි මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඇහුවිල්ල ඇහුවේ, දැන් මේ කොහෙන්ද මේ බොරතෙල් ගෙනත් තින්නේ? ඉතාමත්ම වැඩි මුදලකට බොරතෙල් ගෙනල්ලා තියනවා කියලා. අපිට ටර්ම් ටෙන්ඩර් එක ඉදිරිපත් වෙලා තිබුණේ එක බොරතෙල් ලන්සුවයි, ඒකට තමයි ලබා දුන්නේ. නමුත් බොරතෙල් ලබා ගැනීම පහසු කාරණාවක් නෙවෙයි. අද අපිට ඇනෝම් කරලා බොරතෙල් ගන්න බෑ ඊළඟ සතියේ. බොරතෙල් ගැනීම දීර්ඝ කාලීන වැඩපිළිවෙලක්. ඒ නිසා බොරතෙල් ගැනීම සඳහා අපි දැන් 15 වෙනිදා එකක් ඇනෝම් කරලා තිබෙනවා. අගෝස්තු මාසේ 12 වෙනිදා එකක් තව ඇනෝම් කරලා තියෙනවා. ඒ වගේම මම උපදෙස් දීලා තියෙනවා කණිත් තෙල් සංස්ථාවට ඊළඟ වර්ෂය සඳහා අවශ්‍ය බොරතෙල් සඳහා ටර්ම් ටෙන්ඩර් එක දාලා ඒ සැපයුම් කරුවන් එක සාකච්ඡා කරලා ඉවරලා අපේ මාසික අවශ්‍ය බොරතෙල් නෞකා දෙක ගෙන්න ගන්න කියලා. නමුත් ගරු කතානායකතුමනි, ගැටලුවකුත් තියෙනවා. අපි ඒක තේරුම් ගන්න ඕන. අපි දන්නවා බොරතෙල් වල ගෙනාවට පස්සේ සපුගස්කන්ධ දිව්වොත් 30% අපේ රටේ අවශ්‍යතාවය අපිට පිරිමහ ගන්න පුළුවන්. නමුත් අපි දන්නවා මේ දවස්වල ගුවන් යානාවලට අවශ්‍ය තෙල් ටික නැහැ. 15 වෙනිදාවත් දින ගණනාවක් ගත වෙනවා ඒ කටයුත්ත කරන්න. ඒ නිසා තමයි ගුවන් තොටුපළින් අපෙන් ඉල්ලීමක් කරේ ඔවුන්ට අවසරයක් දෙන්න ඒ తాවකාලික කාලය තුල ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන ටික ගෙනල්ලිවල ගබඩා කරගෙන ඒ අවශ්‍ය කටයුතු කරන්න කියලා. නැත්නම් වෙනම අපි ගෙන්නනවා නම් ගුවන් යානා සඳහා ඉන්ධන ගෙන්නනවා නම් වෙනම තව ඩොලර් මිලියන 50ක් විතර වැය වෙනවා. අපිට වැය වෙනවා. ඒක අපිට දරා ගන්න බෑ කණිත් තෙල් සංස්ථාව හැටියට. ඒ නිසා තමයි අපි කිව්වේ ඒ ආලයින්ස් එක කතා කරලා ඉවරලා ඒ කටයුත්ත කරන්න අපි ඒ සඳහා අවශ්‍ය පහසුකම් ටික සම්පාදනය කරලා දෙන්නම් කියලා. ඒ නිසා කිසිම අවස්ථාවක අපි පිරිපහදුව වහන්න අපි කටයුතු කරන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යන්න. හැබැයි මෙතුමන්ලගේ දේශපාලන පක්ෂයේ ඉන්න කණ්ඩායමේ වෘත්තීය සමිතිය තමයි දිගින් දිගටම මේ වැරදි මතයක් ජනගත කරන්න උත්සාහ කරන්නේ. මේ පිරිපහදුව වහලිවර්ලා මේක පෞද්ගලීකරණය කරන්න කටයුතු කරනවා කියලා. ඒ නිසා කිසිම ආකාරයක පෞද්ගලීකරණය කරන්න කටයුතු කරන්නේ නැහැ. අපි ඊයේ ඉඳලා බාර දුන්නා ගරු කතානායකතුමනි, පිරිපහදුවේ කණ්ඩායමටම බාර දුන්නා පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් ප්‍රසම්පාදනය කිරීමේ කටයුත්ත. ඒක කණිත් තෙල් සංස්ථාවෙන් අයින් කරා. ඒක වාණිජංශයෙන් අයින් කළා. බාර දුන්නා කෙලින්ම පිරිපහදුවට. පිරිපහදුව 1300ක් ඉන්නවා සේවකයෝ. ඒතර ඉන්න කළමනාකරුවන්ට බාර දුන්නා ඔය කට්ටිය ප්‍රසම්පාදන ක්‍රමයේ කරන්න, ඔය කට්ටියට අවශ්‍ය තෙල් ටික ගෙන්න ගන්න කියන නිසා අපි බලාපොරොත්තු වෙනවා එතකොට ඒ කටයුත්තේදී පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් ටික ඔවුන්ගේ ප්‍රසම්පාදන ක්‍රමයේ ඇතුළේ ඒක කරගෙන ඒ කටයුත්ත කරයි කියන එක.
හරි, බොහොම ස්තුතියි. ඔව් මරික්කාර මන්ත්‍රීතුමා.
ගරු අගමැතිතුමා, දැන් ඊයේ මේ කෝප් කමිටු වල ලිට්‍රෝ සමාගම ගෙනාපු ගිලාවේ මතුවෙච්ච කරුණක් සම්බන්ධව මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ඔමාන් ඕකියු කියන කම්පැනි එක මෙතෙක් ලංකාවට දීලා තියෙන මෙට්‍රික් ටන් එකක් CP+ ඩොලර් 105කට. එහෙම තියෙද්දි 280,000කට ටෙන්ඩර් එක දැම්මහම ඊට වැඩිය ලෝවස් කෙනෙක් ඇවිල්ලා තියෙන CP+ 96ට. අර හර්ෂමතුමා කියපු වගාට අර SBSL එක දෙන්න බැරි වෙන නිසා ගිය මාසේ ස්පොට් ටෙන්ඩර් එකක් 15,000 මෙට්‍රික් ටන් වලට කෝල් කරාම ලිට්‍රෝ සමාගමේ පාලනාධිකාරිය හිතාමතාම ඒ ලෝවස් රේට් එකට ඒගොල්ලෝ කැමැති වෙච්ච 6600 අරන් නැහැ. ඒ නිසා ගිය මාසේ එක නැවක්වත් ආවේ නැහැ. ඊට අමතරව අර 105ට දුන්නු සමාගමම කියනවා හරි අපි දැන් දෙන්නම් 129ට හැබැයි ලක්ෂයක් ගන්න ඕන කියලා ඉවරලා. එතකොට ඔබතුමා දාපු කැබිනට් පත්‍රිකාව පෙන්නලා ඒගොල්ල පෙන්නන්නේ මේ කැබිනට් මණ්ඩලය තමයි මේකට වාක් කියන්න ඕන කියලා. මම විශ්වාස කරනවා ලිට්‍රෝ සමාගම මේකෙදි හිතාමතාම මේ මුදල් අමාත්‍යාංශයෙන් නොමග යවුවා කියලා. ඒ හරහා වැඩි මුදලට ඩොලර් මිලියන 3.3ක් ගෙවන්න ලද්ද. නමුත් මාකට් රේට් එකේ මේ වගේ තත්ත්වකදී යම් ඇඩ්ජස්ට් වීමක් වෙන්න පුළුවන්. නමුත් ඒ එතන ආපු කරුණු සහ හිටපු සභාපතිතුමා කියපු විදිහට එයාට හිතට ගංගව මේකට අත්සන් කරන්න බෑ කියලා එයා අයින් වුණේ කියලා ඉවරලා එතුමන්ලා මුදල් අමාත්‍යාංශයෙන් නොමග යවලා තියෙනවා. ඒක පොඩ්ඩක් හොයලා බලන්න කියලා මම ඉල්ලීමක් කරන්න.
හරි කියන්නම් මම නෑ මට දෙන්න දැන් ඔබතුමා කාරණයක් කිව්වේ නිසා විශේෂයෙන්ම මමයි ඉල්ලුවේ කෝප් එකෙන් මේ ගැන හොයලා බලන්න. මං ඒ වගේම විශේෂයෙන් කියන්න කැමති කරුණු කිව්වේ නිසා මම මේ ගැන මමත් විභාග කරලා බලන්නම්. හිටපු සභාපතිතුමා ගැන මං අලුතෙන් කියන්න වැඩක් නැහැ. අපි ආවේ දවසේ ඉඳන් කතා කරලා තිබුණේ නැහැ. මං අගමැතිතුමාන් පස් විතර ලංකා බැංකුව එක කතා කරේ මුදල් ගැන. ලංකා බැංකුවට මේවැනි මට සිදු වුණා. එතුමා දක්ෂ ඉංජිනේරුවෙක්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒත් ඇත්ත වශයෙන්ම එතුමාට මේක පාලනය කරන්න බෑ. දැන් අලුතෙන් ගෙනල්ලා තියෙන සභාපතිතුමා මේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒකයි ඉතින් විශේෂයෙන් මං ඔබතුමාට කියන්නේ මම මේ ගැන හොයලා බලන්න. ඒත් මට කියන්න පුළුවන් උනේ එක මමයි පස්සේ කිව්වේ මාස 3ක් ලැබලා දෙන්න අපි තේරුවේ නැහැ. ටෙන්ඩර් බෝඩ් එකෙන් ගෙනල්ලා දුන්නේ හදිසිය නිසා වැඩ කටයුතු කරා. ටෙන්ඩර් බෝඩ් එකේ අඩුපාඩුවක් තිබුණා නම් මම බල්ලා කියන්න. ඔබතුමාටත් එන්න කියන්න ඒකට.
ඔව් දැසිරි ජයසිරි ඔබතුමා කියන්න.
අපේ ගරු අගමැතිතුමාට මම කියන්න කැමතියි මගේ නම පාවිච්චි කරපු නිසා මම මේ කියන්නේ. මම
ගිය සතියේ
මේ කාරණේ කතා කරේ.
ඒ වෙයිට් මිනිට්. හර්ෂ ඩිසිල්ලා මන්තුමා.
මේ දැන් කෝප් එකට හෙට දැන් කාන්චන අමතුමත් කිව්වා ගරු අගමැතිතුමත් කිව්වා කෝප් එකට ගේන්න කියලා සිලෝන් පෙට්‍රෝලියම් එක මේ ප්‍රශ්න විසඳන්න. දැන් කාන්චන අමතුමා ඔබතුමාගේ ලේකම්තුමා කියනවා හෙට එන්න බෑ කියලා. එහෙම බෑනේ. දැන් අපි කෝප් එකට කැඳවලා තියෙනවා පෙට්‍රෝලියම් එක හෙට උදේට. හරි දැන් ඔනේ දැන් එතකොට දැන් ඔබතුමා දැන් මම චරිත හේරත් ලේකම්තුමාට කතා කරා. එතකොට no so we so if you we are saying let them come to COP tomorrow and we'll try to resolve it
අපි දැන් කතා කරලා කියන්නම් ඒක ගේන්න කියලා. ඒක හරිනේ. If you have a time adjustment make the time adjustment.
Okay, we'll adjust the time.
Yeah.
On the other matter that person's name is Mr. Sujeeva Gunaratna. මේ යා ඇන්ද ඔහුට නිවන් සැප ලැබෙයි. අනිත් එක තමයි මෙන්න මේ දැන් ආව WhatsApp එකක් ධම්මික පෙරේ ඇමතිවරයා කියලා දෙනවා ඔබතුමාට ඉල්ලාස් වෙන්න කියලා. අද දෛර නැයි නිවුස් ෆස්ට් එකේ දෙකේම මෙන්න එනවා. ඔබතුමාට මේ වැඩක් නැල්ලු මේ දැන් මේ බලන්න ධම්මික පෙරේ කියනවා ඔබතුමාට ඉල්ලාස් වෙන්නේ කියලා. ඔබතුමා ඒක පිළිතුරක් දැන්.
හරි ඔව් ඇමතුමා උත්තර
හා කමන්නේ. දැන් බලන්න ඔබතුමාගේ ප්‍රශ්න ඔක්කොම ආණ්ඩුවේ හිටියා වගේ අපි පිළිතුරු දුන්නානේ. ඔබතුමා ආණ්ඩුවේ හිටියා වගේ සැලකුවා. දැන් තව පියවර දෙකයි එන්න
තියෙන්නේ. ඔව් මහින්ද විජේසේකර මහත්තයා.
ගරු කතානායකතුමා හර්ෂ සිල්වා මැතිතුමා මතු කරපු ප්‍රශ්නේ කෝප් කමිටුව පිළිබඳව මම ඉල්ලීමක් කරා කෝප් කමිටුවේ සභාපතිතුමාගෙනුත් ලේකම්තුමාට කිව්වා. මොද පසුගිය සතියේ ගත්තොත් එහෙම කණිත්‍යල් සංස්ථාව කෝපයකටත් කැඳවලා තිබුණා. එතකොට විදුලි බල මණ්ඩලය කැඳවලා තිබුණ අවස්ථා තුනකදී. එතන අපේ ලේකම්වරයා තමයි හැමදාම මේ කටයුත්තට එන්න ඕන. හැබැයි මේ ගෙවීම් කටයුතු කරන්න තියෙනෙත් ලේකම්වරයාගේ අනුමැතිය ඇතුව. එතන මේ මුළු කමර්ෂල් ටීම් එකම මෙහෙට ආවට පස්සේ දිනපතා ආවම මේ පාර්ලිමේන්තුව ඇතුළේ හිටියට පස්සේ මට ඇනෝම් ටික කරන්න බෑ. ඒ නිසා මම ඉල්ලීමක් කරා චරිත හේරත් සභාපතිතුමාගෙනුත් මම ඊයේ කතා කරලා ඉල්ලීමක් කරා මේ දින තුනෙන් පස්සේ කැඳවන්න කියලා. මොකද ඔවුන් මේ ඇනෝම් ටික කරේ නැත්තම් ගෙවීම් කටයුතු කරේ නැත්තම් ලේකම්වරයාට බැරි වෙනව අනම් කරන්න. ඔබතුමන්ලා ඊළඟට අවිල්ල කියයි අපි ඇනෝම් කරේ නැහැ ගෙව්වේ නැහැ මේ වැඩේ කරේ නැහැ කියලා. ඒ නිසා මම ඉල්ලීමක් කරේ ලේකම්තුමාට ඉල්ලීමක් කරන්න කියලා. මොකද ලේකම්තුමා මට කිව්වා මම මේකට හැමදාම අද උදේත් කෝපයකට ගිය සතියෙත් ගියා නෑ කැඳවන්න කියලා කිව්වා. හැබැයි ඔබතුමන්ලා මම කතානායකතුමා එහෙනම් ඔබතුමන්ලා ගෙනල්ලා බගකීම ගන්න කවුරු හරි ඇනෝම් ටික කරන එකත් ඔන ඇනෝම් ටික කරන එක ගරු කතානායකතුමනි අපි ඉල්ලන්නේ දවස් දෙකක් දෙන්න කියලා. මේ කටයුතු අවසන් කරනකන් දවස් දෙකක් දෙන්න කියලා.
ආ
අයියෝ
කරුණාකර ලෝක වෙනම වෙනම කතා කරලා විසඳ ගන්න. ඔව් අගමැතිතුමා.
Let me make a request. Let them finish their work. Can you call them? Then even in that third day evening. කීවෙන්ද ඉවර කරන්නේ? හදායි හෙටයි අනිද්දාද? ඉතින් සිකුරාද හැන්දෑව හැටි ගෙනල්ලා ආන්සර් කරන්න. Then they can tell you everything they have done up to there. Take everything. And take everything down, na? Okay.
Oh, දැසිරි ජයසිරි අගමැතිතුමා. කියන්නේ කියන්නේ ඉක්මනට කියන්නේ.
මම ඉක්මනට දෙමා. දැන් ඔබතුමා මේ මම මේ නැගිටලා කතා කරන්න හදනකොට ඔබතුමා මයික් එක කපලා දෙනවා හරිද? ඉතින් මොකද්ද මේ කරන්නේ?
හරි.
මට විනාඩිය කතා කරන්න
දෙන්න.
අගමැතිතුමා හර්ජර දෙන්න කිව්වා හර්ජර දෙනවා.
දැන් හම්බුණානේ
මයික් එක. බැරදීනේ කතා කරන්න ඔබතුමා. අපි අපිත් මේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට අපිටත් අයිතියක් තියෙනවා.
හරි.
කතා කරන්න. කතාවැද්දියා කතා කරන්නද?
කතා කරන්න වෙන කොහෙද?
මම ගරු අග්‍රාමාත්‍යතුමා ගිය සතියේ මම මේ කාරණේ ඇහුවේ වෙන කාරණේ මම මුකුත් කතා කරන්න ගියේ නැහැ. මං කිව්වා මෙන්න මෙහෙම සමාජ මතයක් තියෙනවා. ඩොලර් 95ට ගත්ත එක 129ට ගන්නවා කියලා කතාවක් තියෙනවා. ඔබතුමා මොකද්ද මේකට කියන්නේ කියලා මගේ තුමයන් ඇහුවා. එතුමා ඒකට පඬුවත් නුවර මොකද්ද ඔය එකක් කතා කරලා නතර කරලා නිකන් හිටියා. ඇත්ත වශයෙන් එදා එතුමා ඒකට උත්තරයක් දුන්නා නම් කොහෙද යන්නේ මල්ලි පොල්ලේවා කියන්නේ නැතුව මේ ප්‍රශ්නේ එදා ඉවර කරගන්න තිබුණා. හැබැයි ඒක කියන්නේ නැතුව උනේ පස්සෙන් තමයි දැන් අදත් එතුමා මගේ නම අරගෙන කියනවා මේ ගෑස් දෙන එකට දායසිටියස් මගේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේ අගමැතිතුමා කරන වැඩපිළිවෙල ගැන අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩේ කරනවා නම් අපි ඒකට සහයෝගය දෙන්න සූදානම්. ඒ නිසා කරුණා කරලා ප්‍රශ්නයක් අහපුවම ඒකට උත්තරේ දෙන්න. මොකද පඩවස් දේව රජුර අවුරුදු 30ක් මේ රජකිරුවයි මේ පඩවස් නුවර. ඒකින්ද තමයි මේ අනුරාධපුරයට යන්න බැරුව ගියේ. ඉතින් ඒ නිසා එතුමා කල්පනා කරන්නේ ඒක ගැන විතරයි. ඒ නිසා මම කියන්නේ කරුණා කරලා වගකීමක් ඇදුව කතා කරන්න.
හරි බොහොම ස්තුතියි. ඔව්. ඔව්. බාරු කටයුතු කරන්න දෙන්නේ.
බාරු කතානායකතුමනි.
ඉන්නකො පොඩ්ඩක්
මේ. බාරු කතානායකතුමනි විශේෂයෙන්ම මං පඬුවස් නුවර ගැන කිව්වහම එතුමා ගැන කිව්වේ නෑ. මමත් දෙව්මැඬු පත්තුවෙන් ඇවිල්ලා තියෙන්නේ. මටත් දෙව්මැඬු පත්තුවට සම්බන්ධකමක් තියෙනවා.
හරි.
ඉතින් මං කිව්වේ අපේ පැත්තෙන් කියන කතා ටික එච්චරයි. ඔය ගැන
කර්ණකුමාරතුමා ප්‍රශ්නය
අහන්න. මම ඉන්නේ ඉස්සෙල්ලා අපි දෙව්මැඬු පත්තුවේ හිටියේ. අපි කියන්නේ දෙව්මැඬු පත්තුව. හරි. අපි කියන්නේ දෙව්මැඬු පත්තුව කියලා. හරි. ඔයගොල්ලෝ මේ ඔකල අපි ඔබතුමා පිළිගන්න
සම්බන්ධයක් තියෙනවා.
සම්බන්ධයක අනික මට මෙතුමා එන වැඩ කටයුතු කිසි එකක්වත් ඇත්ත වශයෙන්ම බාධා කරන්න වැඩගත් වැඩ කටයුත්තක් කරන්න අලුත් ආණ්ඩුවක් හදන්න ගිය සැරේ මෙතුමා හැදුව ආණ්ඩුව දවස් 52යි ගිය සැරේ ගිය 52යි මං දැන් ඊට වඩා කරයිද කියලා දැන් කොහොමද ආණ්ඩුවක් හදන්නේ මම එදා කිව්වහම තරත් ෆොන්සේක මෛතුමාට ඇමතිකමක් දෙන්න කියලා බැහැ කිව්වා ඒක එපා කිව්වා දැන් කොහොමද ගිහින් සරත්
ෆොන්සේක මෛතුමා
එක්ක මේ රංජිත් මද්දෝ බණ්ඩාර මෛතුමාට
මම පොලිසියට ඉවර වෙන්නේ නැහැ මේ
කිව්වම නොදුන්නේ
ඉවර වෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ
ඒකයි දැන් දහන්න
දකනෝද කියලා
මෛතුමා ඔය කියනවා දාගෙන මොනවා
කියන්නේ සම්භාව්‍ය පවත්තාගෙන යන්න දෙන්නේ
නැහැ නේ
ඒක තමයි මේ කියන්නේ මම
ගරු කතානායකතුමනි
ඔව් ඉතින් මේ අනවශ්‍ය විදිහට නේ මතු කරන්නේ ප්‍රශ්න
ගරු කතානායකතුමනි අග්‍රාමාත්‍යභාගින් අසන ප්‍රශ්නේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට අමතරව ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලුවක් සහ ආහාර අර්බුදයක් ඇති විය හැකි බවට කෘෂි විශේෂඥන් විසින් කරන ලද අනතුරු ඇඟීම් පදනම් කොටගෙන රජයේ වගා සංග්‍රාමයක් ප්‍රකාශයට පත් කරන ලදී. පළවෙනි ප්‍රශ්නය ප්‍රකාශයට පත් කරන ලද වගා සංග්‍රාමය සාර්ථක කර ගැනීමට මේ දක්වා රජයේගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?
දෙවෙනි
ප්‍රශ්නය මේ වසරේ සහ ලබන වසරේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට අදාළ ශාස්ත්‍රීය විශේෂඥින් සහ විද්‍යුතුන්ගේ අදහස් සහ උපදෙස් ලබා ගැනීමට නිසි වැඩපිළිවෙළක් තිබේද? තුන්වෙනි ප්‍රශ්නය වගා සංග්‍රාමයේ සමග එළබෙන කන්නවලදී ගොවීන්ට පොහොර සහ කෘමිනාශක ලබා දීමට රජයේ ක්‍රමවත් වැඩපිළිවෙළක් තිබේද? කෘෂිකාර්ම අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් කෘෂිකාර්මික දෙපාර්තමේන්තුවේ දායකත්වය හා අනිකුත් රාජ්‍ය අර්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ පුද්ගලික ආයතන සමග ඒකාබද්ධ වෙලා එක්ව වවමු රට දිනවමු ආහාර භෝග නිෂ්පාදන ජාතික සංග්‍රාමයේ දැනට සැලසුම් කරලා තිබෙනවා. ඒ පිළිබඳ විස්තර කළා කරුණු කියන්න මම අපේ කෘෂිකාර්ම ඇමතුමාට ආරාධනා කරනවා.
කතානායකතුමනි අග්‍රාමාත්‍යතුමා
කිව්වාකාරයටම රටේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා සෑම ග්‍රාම නිලධාරී කොට්ටාශයක්ම ආවරණය වන පරිදි මේ වැඩසටහන ක්‍රියාත්මක වනවා. මේ වැඩසටහනේ යටතේ ගෙවතු වගා ප්‍රවර්ධනය, ආහාර භෝග නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා කඩනම් වගා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, බීජ හා රෝපණ ද්‍රව්‍ය සුලභතාවය වැඩි කිරීම, පසු අස්වනු තාක්ෂණය ප්‍රවර්ධනය, පවුලේ පෝෂණය සැපිරෙන පරිදි ආහාර අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට හුරු කිරීම, විවිධ ක්‍රමවලට ආහාර පිළියෙල කිරීම හා විකල්ප ආහාර භෝග හඳුන්වා දීම, භෝග ආරක්ෂණය සඳහා ක්‍රමවේද හඳුන්වා දීම, අතිරික්ත නිෂ්පාදන සඳහා වෙළඳපොළක් හඳුන්වා දීම වැනි කටයුතු සිදු කෙරේ. තවද ජාතික මට්ටමින්, පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් හා ග්‍රාම නිලධාරී කොට්ටාස මට්ටමින් මෙහෙයුම් කමිටු ස්ථාපිත කර අදාළ මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබනවා. ගරු කථානායකතුමනි, ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීමට අදාළ සියලු ක්‍රියාකාරකම් සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයින්ගේ සහ ශාස්ත්‍රීය විද්වතුන්ගේ උපදෙස් අවශ්‍ය අවස්ථාවන්වලදී ලබා ගැනීමට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරලා තිබෙනවා. ගරු කථානායකතුමනි, වගා සංග්‍රාමයේ සමග එළඹෙන කන්නවලදී ගොවීන්ට පොහොර ලබා දීම සඳහා රජය විසින් ක්‍රමවත් වැඩපිළිවෙළක් මේ වන විටත් සකසා ඇති බව මෙම ගරු සභාවට දන්වන්න කැමැතියි. මේ සම්බන්ධව වැඩිදුර වාර්තාවකුත් තිබෙනවා. ඒ වගේම ගරු ජයරත්න හේරත් මන්තුමායි තමත් වැදගත් ප්‍රශ්නයක් අහපු නිසා මම තව පොඩි විස්තර කිරීමක් කරන්න කැමතියි. දැන් මේ කොහොමද මේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ සහ පෝර සම්බන්ධව ගැටලුව පිළිබඳව රසායනික පෝර ගෙනීම සඳහා රජය තීන්දුවක් ගත්තා. ඒ අනුව අපි ඒ පෝර ඇනුවම ලබා දීලා තියෙනවා. මම දැක්කා විජිත හේරත් මන්තුමත් කියනවා මේක දින පහු වෙනවා, මේ වගේ දිගට කතා. හැබැයි අපි එකක් කියන්න ඕනේ, මේක කඩේ ගිහිලා සාප්පුවෙන් අරගෙන එන දෙයක් නෙමෙයි. අපි මේක අපිට ඇත්තටම පෝර ගන්න අද පුළුවන් කමක් නැහැ. ලෝකේ රටවල් පෝර අපනයනය කිරීම නතර කරලා තියෙනවා. නමුත් ඉන්දියාවේ තියෙන සුහදතාවය නිසා අපිට කැමති වුණා ඉන්දියාව ඇනවුම් කරපු ඕමානයෙන් ඇනවුම් කරපු පෝර ප්‍රමාණයක් අපිට මෙට්‍රික් ටොන් 65,000ක් ලබා දෙන්න. ඒක ගේන අවස්ථාවේ දිගින් දිගටම ගොඩක් කට්ටියකුව මේ බාල පෝර ගේනවා. මේවා ගොවි ගෙනාවම වැඩක් වෙන්නේ නැහැ, ගොවින්ට ගහන්න බෑ කියලා. ඒක තමුන්නාසලට ඉදිරියේදී බලා ගන්න පුළුවන් මොන පෝරද දෙන්නේ කියලා. අපි වගකීමෙන් කිව්වා අපි ගොවියට බාල පෝර දෙන්නවත්, ගොවි ආසරණ කරන්නවත් කටයුතු කරන්නේ නැහැ. අපි මේ පෝර සානාධාරය ලබා දෙනවා කියලා. මේ පෝර ලබා දීමේදී රුපියල් 10,000ක මුදලකට, දැනට වෙළඳපොළේ මේ මිල සඳහන් වෙලා තියෙන්නේ රුපියල් 40,000කට උඩින් තමයි යූරියා තියෙන්නේ. රුපියල් 10,000 බැගින් මේ ගොවි ජනතාව වෙත පොහොර ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම යූරියා ගේන ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන ප්‍රමාණය අපි යොදාගෙන තිබෙනවා බඩඉරිඟු වගා කරන ගොවීන් සඳහාත් එම ආකාරයෙන්ම සහන ක්‍රමයේ යටතේ ලබා දෙන්න. ඒ වගේම තේ ගොවීන් සඳහාත් පොහොර ලබා දීමේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරන්න සූදානමින් ඉන්නවා. ඒකම මම කියන්න කැමතියි, දැනටමත් එන කන්නේටත් මාස් කන්නේටත් අවශ්‍ය පෝර ඇනවුම් කරන්න මේ වන විට ටෙන්ඩර් ක්‍රියාවලියකට අපි යොමුලා තිබෙනවා. එන කන්නේට, ඒ කියන්නේ මාස් කන්නේටත් අවශ්‍ය යූරියා සඳහා මුදල් ලබා දෙන්න දැනටමත් ලෝක බැංකුව අවශ්‍ය එකඟතාවය පළ කරලා තිබෙනවා. ඊට අතිරේකව ලෝක ආහාර සංවිධානය යූරියා හොන්ඩර 375,000ක් නොමිලේ ලබා දෙන්න එකඟ වෙලා තියෙනවා.
හරි,
375,000ක් යූරියා
කිටි කරන්න උත්තරේ
ලබා දෙන්න එකඟතාවය පළ කරලා තිබෙනවා. මේ පෝර ටික නොමිලේ අඩු ආදායම් ලාභින්ට ලබන කන්නේ ලබා දෙන්නත් කටයුතු කරනවා.
හරි, බොහොම සතුටුයි.
ඒ වගේම අපිට තියෙන්නේ තව පෝර අවශ්‍යතාවය පිළිබඳව අනිකුත් පෝර. ඒව සඳහා මේ වෙනකොට ආසියානු සම්වර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමග සාකච්ඡා කරගෙන යනවා. කෙසේ වෙතත් ගොවියට නැවත වගා බිම්වලට යන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. වගේම ගොවියට ඒ විශ්වාසය ඇති කළා මේ රටේ ආහාර අර්බුදයෙන් මිදීම සඳහා ඒ තියෙන දැවැන්ත අභියෝගය ලෝක ආහාර අර්බුදයේ සම්බන්ධව තියෙන අභියෝගයත් අපේ ගොවි ජනතාව බාරගෙන තියෙන නිසා ඉදිරියේදී අපිට සාර්ථක ප්‍රතිඵල අත් කරගන්න පුළුවන්.
ලලිත් වර්ණකුමාර මන්ත්‍රීතුමා, පුතුමා කොහෙද
ඉන්නේ? කථානායකතුමා මගින් ග්‍රාමතුමාගෙන් අසන ප්‍රශ්න තුනක් තියෙනවා. වර්තමානයේ ඉන්නන අර්බුදයට දෙවනි වෙන මේ ගෑස් අර්බුදය, ගෑස් නොමැතිකමින් දිවයින පුරා ජනතාව දිගු පෝලිංගොල සිටීම මෙන්ම ඉතා දුස්සරතාවලට මුහුණ දෙමින් සිටී. ඒ එබැවින් පළවෙනි ප්‍රශ්නය, ගෘහස්ථ ගෑස් නොමැති කැමින් විශේෂයෙන් නාගරික හා නාගරික මහල් නිවාස වෙසෙන ජනතාව දැඩි අර්බුදයක පත් ව තිබේ. එම ගැටළු විසඳීම ගෙන ඇති පියවර සහ ඒ සඳහා යම් කාල රාමුවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේද? දෙවැනි ප්‍රශ්නේ, විශේෂයෙන් මේ වන විට බේකරි සහ හෝටල් කර්මාන්තකරුවන් මෙන්ම ගෑස් ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන සුළු පරිපාලන කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවකට ලක්ව ඇත්තේ අතර ඔවුන් කර්මාන්ත වැසී යාම අවධානම පත්ව ඇත. ඔවුන්ට ගෑස් ලබා දීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් තිබේද? තුන්වෙනි ප්‍රශ්නේ, ඉදිරි කාලයේදී නොකඩවා ගෑස් සැපයීම පවත්වාගෙන යාමට වැඩපිළිවෙළක් තිබේද? තිබේ නම් ඒ කුමක්ද? බොහොම ස්තුතියි.
දැන්ට සැලසුම් කළා තියෙන විදිහට ජූලි මාස, එහෙනම් මේ මාස 9 වෙනි දින ගෑස් තොග දිවෙන්න ලැබීමෙන් පසු ජූලි මාස 11 වෙනි දිනේ සිට රට පුරා බෙදා හැරීම් සිදු කිරීමට නියමිතයි. ජූලි මාස 11 සහ 12 තුල සම්පූර්ණයෙන්ම කොළඹ නගරය පුරා ස්ථාන 140ක් බෙදා හැරීම සැලසුම් කළා තියෙනවා. ඒ හැම ස්ථානයකටම කිලෝ ග්‍රෑම් 12ක සිලින්ඩර් 12 මාර්ක සිලින්ඩර් 100 බැගින් සිලින්ඩර් 140,000ක් දින දෙකක් තුල බෙදා හරින්න මේ වන විට සැලසුම් කළා තියෙනවා. ඉන්පසු කොළඹ නගරයේ දෛනික අවශ්‍යතාව වෙන කිලෝග්‍රෑම් 12 මාර්ක සිලින්ඩර් 25,000ක් බැගින් නොකඩවා නිකුත් කරන්නට කටයුතු කරනවා. බේකරි සහ සුරි ප්‍රමාණ ව්‍යාපාර සඳහා ගෑස් නිකුත් කිරීමටද මෙයට සමගාමීව සිදු කිරීමට කටයුතු සූදානම් කළා තියෙනවා. එහිදී දිවයින පුරා සිලින්ඩර් 112,000ක් දෛනිකව බෙදා හැරීමට ජූලි මාසේ 10 හෝ 11 වෙනි දින සිට අඛණ්ඩව සිදු කිරීම ආරම්භ කරනවා. දැනට පවතින හිඟය ජූලි මාසයේ අවසන් භාගයේ වන විට හෝ අගෝස්තු මාසයේ මුල් සතිය වන විට පහව යනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ගරු කථානායකතුමනි, ජූලි මාස 11 වෙනිදා සිට අගෝස්තු මාස මුල් සතිය දක්වා ගෑස් මෙට්‍රික් ටන් 33,000ක් ලැබීමට නියමිත බැවින් පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීමට කටයුතු කරනවා. මේ සියලු කාරණා කාලගුණ තත්ත්වයක් හෝ මූදේ ස්වභාවය අනුව ඇතැම් විට යම් යම් වෙනස්කම් වලට ලක් වෙන්න පුළුවන්. ආණ්ඩුවට ඉදිරි මාස 4ක කාලයක ගෑස් ඉඟියකින් තොරව ලබා දිය හැකි බව මගේ විශ්වාසය.
කොමිසුති ප්‍රශ්න තියෙනවා තව. වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්නය 2022 ජූනි 30 දින පැවැත්වෙන කටයුතු කාරක සභාවේ රැස්වීම තීරණය කළ පදි අද දින නියමිත වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනකට යොමු කරනු ලැබේ.